මනං කවර කින්නහන්න මේක මෙලොව ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක් හැකියාවාදී වගේම නිවන් සුව ලබා ගැනීමට උපකාර වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වන ඒකාහලයන් පිළිපදින් මේ දේශනාව ඉදිරිපත් කරන ලබන්නේ සංයුක්තනිකායේ අක්ෂාස සූත්‍රය අස්සේ සරි ස්වාමීන් වහන්සේගෙන් මෙදෙසින් ප්‍රශ්නයක් විමසුවා අක්ෂා සම්පත්තෝ අක්ෂා සම්පත්තෝ කියවස්සෝ සාරිපුත්ත උච්චති ඉස්සාවසානකෝ ආවස්සෝ සාරිපුත්ත අක්ෂා සම්පත්තෝ කියෝති අක්ෂශින්දකට පස්සේ සිටින අය අක්ෂශින්දකට පස්සේ සිටින අය කියලා ප්‍රකාශ කරනවා එතකින් නම් කෙනෙක් අක්ෂශින්දකට පස්සේ සිටිනවාද ඒකයි ප්‍රශ්නේ සිංහලද ලෝකේ ශාන් සත්‍යක නොවගේ ශනසින්දෙන් අෂ්ටසින්දෙන් සිටීමට තමයි කැමති වන්නේ විශේෂයෙන්ම මිනිස් ලෝකේ ඉන්න අය ඒ ශනසින්ද සරබෙන මේ කාකාද බහුවම සත් සම්පත් වේකේ ආත්මය සැපයට කරන ලබන්නේ ලෞකික දහන දහානේ ලබදරවල් ඉඳ කලම් යාන වාහන ආදී ශේෂයා කටයුතු කිරීම තුළින් ඒවා ලබා ගැනීම තුළින් අෂ්ටසින්ලක් ලැබෙනවා කියන අදහසින් යුතුව ඒවා ශේෂයා කටයුතු කරනවා විශේෂ හේවා ශ්‍රීමිට කටයුතු කිරීමේදී කිසිම හිතට විශ්වාසාවක් විවේකයක් නැහැ කිසිම අස්සසිල්ලක් නැහැ බොහෝ දුකක් විඳින්නට සිදුවන්නේ නමුත් සන්නාව නිසා ඒ දුක සැපක් වශයෙන් තමයි ඒ ඇයට වැටෙන්නේ ඒ ආකාරයෙන් ඒ ලෞකික සත් සම්පත් බහුබෝග සත් සම්පත් ආදී ශ්‍රාවකයන් පසු ඒ කෙනෙක් අස්සසිල්ලක් ලැබෙනවට වඩා වැඩිපුර ලැබෙන්නේ විතක දුක්ඛ වේසක් විඳවක් කඩදරේ සමහර විට ඒ ලබාගත් ලෞකික සම්පත් ආදී දේවල් ආරක්ෂා කරන්නට නොයෙක් දේවල් කරන්නට සිදුවෙනවා වරුන් දෙන් සතුරන් දෙන් ආදීන්ගෙන් ඒ වගේම වෙනත් අය ඒවා පරිහරණය කරනවා දකින විට සමාජ අශ්‍රසින්වත් ප්‍රවේශම නැහැ සමහර විට නඩු හබෝලට පවා පැටවෙන්නට සිදුවෙනවා සමහරට එකම දෙයක් පිළිබඳව අවුරුදු 10 15 20 වෙනි කාලයක් පුරා ඉන්න අඩුවම්බෝ වල පැටලි පැටලි කිසිම අස්සසින්ලක් නැතුව පවා කටයුතු කාණයක සිදෙනවා. අනු ලෝක සත්‍ය මේම අස්සසමක් ලබා ගැනීම සඳහා එකරන්. ඒකෙන් ලැබෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සමහර අය මේ අස්සසීමක් ලබා ගැනීමට කියලා ඇහැට ප්‍රිය රූප ශ්‍රේෂ්ඨ කටයුතු කරන කනට ප්‍රිය ශබ්ද නාසයට ප්‍රිය ගඳ සුවඳ දිවට ප්‍රිය රස කායට දැනෙන ප්‍රිය ස්පර්ශ ශ්‍රේෂ්ඨ කටයුතු කරන ඒ තුනින් අෂ්ට සිල්ලක් ලබන්නට පුළුවන් කියන හැඟීමෙන් යුතුව එතකොට ඒ අය එම ශ්‍රේෂ්ඨ කටයුතු කිරීම තුළින් ඒ ප්‍රිය අරමුණු ලැබීමෙන් යම් ශේෂල ආස්වාදයක් තාවකාලික වශයෙන් ලැබෙනවා ලැබෙන්නට පුළුවන් නමුත් ඒ සාවකාලික ආස්වාදයට වඩා ඒකින් ලැබෙන ආදීතුනේ දෙහෙළින් වැඩි. ඇහැට ප්‍රිය රූපයක් දැක්කාට පස්සේ සමාගයේ සිත තුළ ඇලීමක් ඇති වුණා නම්, රාගයක් ඇති වුණා නම්, බැඳීමක් ඇති වුණා නම්, සමාජ සිත තුළ ස්වනසියමක් නෙවෙයි තියෙන්නේ. සිතේ දැවිල්ලක්, දැවිල්ලක් පරිලාහය. එක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ හිතන්නේ ඒවා සැපවත් දේවල් කියලා. සමාජයේ සිටද සැනසීමක් සොයා සම්බන්ධ තුනන් මේ ඉන්ද්‍රිය ධර්මයන් නිවිලා තියෙන තුන සැනසීලා තියෙන තුන. එහෙම නෙවෙයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ අද ප්‍රිය රූපයක් දැකලා ආලාදී සිටිලියන අවස්ථාවේ සිත කැළඹෙනා සිත තුළ අස්තසිල්ලක් කවදාවත් ප්‍රතිවන්නේ. එසේට පින්නන රූපයක් දැක්කාට පසු තමයි අපේ කරන රූපයන් නම් දැක්කේ ඒ තුළින් තමයි විශාල මානසික පීඩනයක් ලැබෙන්නේ සමහර තරහින් වෙන්න පුළුවන් පරිදි ගැනීම වෙන අදහස් වෙන්න පුළුවන් කෝපය වෛරය ඊර්ෂ්‍යාවෙන් කවර දෙයක් හරි ඇති වෙන්න පුළුවන් ඒකක් පොසිතට සනසීමක් වෙන දෙන දේවල් නේ කන්ට ඇහෙන ශබ්දත් එමය ශබ්ද තුළින් තමයි ඉතාම ප්‍රියකර ශබ්දයක් හඳුන සුළු ආස්වාදයක් ඒ අවස්ථාවේදී ලැබෙන්න පුළුවන් ලැබුණාට ඒක තාවකාලික ඒකාන්තකින් ඊටත් අමතරව ඒ ශබ්දයේ ඇසීම නිසා සමාධිය සිත තුළ යම්කිසි තණ්හාවක් දැනිටලා යම්කිසි කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිදු කළා නම් ඒ ක්‍රියාදාම තුළින් නැවත නැවත සංසාරික දුක් විඳින්නට සිදු වෙන නිසා එතනත් සත්‍ය වශයෙන්ම අස්වැසිල්ලක් නෙවෙයි කිදේ. සමහරට තමා ප්‍රිය නොකරන ශබ්දයක් තමාට ඇරුණා නම් එහෙම එදෙලම සිතට සැනසීමක් නෙවෙයි සිතට විශාල දුකක් දෙන. අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙම තමයි. නාසයට ප්‍රිය ගන්ධ සුවඳ, දිවට ප්‍රිය රස ආදී ශ්‍රේෂ්ඨ ආකාරයට ප්‍රියම තුළින් ලැබෙන්නේ ඒ වාගේ ආදීනෙ. කායට ලැබෙන ස්පර්ශ ගැනත් එහෙමයි. කායට ලැබෙන ස්පර්ශ වලින් යම්කිසි අස්වැසිල්ලක් ලබා ගැනීම කියලා හිතලා දෙමාපියෝ තමන්ගේ දූ දරුවන්ට විවාහ ආදී දේවල් කරනවා දෙනවා. තමන් සමහර විවාහ ආදී දේවල් වලට ඇතුල් වෙනවා. මේවා සමහර විට අබලෙන් ලිපට වැටීමක් වැනි තත්ත්වයකට පත්වන ඉලක්කත්වීමක් සිදු වෙනවා. ඒකෙන් අස්වැසිල්ලකට වඩා බොහෝ දුරට දුක් විඳා කරදර විඳින්නට ඒ ඇයට සිදු වෙනවා සමහර ජීවිත කාලය පුරා. මේ ආදී වශයෙන් අශකනාසය දිය ශරීරයන් ඉන්ද්‍රයන්ට ප්‍රිය අරමුණු ලබාගෙන ඒතුලින් අස්වැසිල්ලක් ලබා ගැනීම ප්‍රශ්නා කළාට ඇත්ත වශයෙන්ම ඒවා තුළින් ලබා දෙන්නේ දුක. ඒවන් අද්දුහා කෝ ආනන්ද සංස්කාරා, ඒවන් අනස්සාසිකා කෝ ආනන්ද සංස්කාරා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩක තියෙනවා. මේ සංස්කාර ධර්ම විශේෂයෙන්ම අනස්සාසිකා කියන්නේ අස්වැසිල්ලක් ගෙන දෙන දේවල් නෙවෙයි. ඉතින් ලෝක සත්‍යයට ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා සංස්කාර උපාදාන කරගෙන කටයුතු කරනවා. මේවා නැතුව ලෞකික ජීවිත ගත කරන්න බැහැ. විශේෂයෙන්ම බුද්ධ ජීවිත ගත කරන්න බැහැ. ලෞකික භෝග සත් සම්පත් ආදී ඔය කියන කරුණු නැතුව. එම නිසා ඒවා පරිභෝග කිරීමේදී සමාවේශිත යම් ප්‍රමාණයකට සකසා ගන්නට පුළුවන් නම් ඒ වාසියෙන් ලැබෙන ඒ අස්සසින්ද නැති යන කරුණු නැත්. තමන්ගේ සිතින් ඉවත් කර ගන්නට පුළුවන් සිතට ශනසිකදායකව ජීවත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙන. පළමුවෙන්ම තමන් ඇති කර ගන්නට ඕනේ ලද දෙයින් සතුටු වීමේ ගුණය. සන්තුෂ්ඨේ පරමං ධනං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ලද දෙයින් සතුටු වෙනවා නම් ඒක විශාලම ධනයක් කියන එකයි අර්ථය. මේකෙන් අදහස් කරන්නේ තමාගේ දියුණුව ලබා ගැනීම සඳහා උනන්දු උත්සුකව කටයුතු කරන්න දෙපා කියලා. නමුත් ලද දෙයින් සතුටු වෙන කෙනා ලබන අස්වැසිල්ල එහෙම ලද දෙයින් නොසතුටු වෙන සතුටු වෙන්නේ නැති කෙනාට කවදාවත් ලබන්න බැහැ. සමතරව සමාගයේ කර්ම ශක්තිය ගැන තමා නිතර සිහි කරන්න ඕන. සමහර විට තමන්ට නිරන්තරයෙන්ම රෝග පීඩා දෙල දෙන තත්ත්ව උද්ගත වන්නට පුළුවන්. එසේම හිතට අස්වැසිල්ලක් නැතිවන්නට පුළුවන්. සමාගයේ දුව දරුවන් සහෝදර සහෝදරයන් ඔබදරුවන් ආදී අය සමාත අපීකර වීම ආදී නිසා කිසිම අස්වැසිල්ලක් නොදෙබෙන තත්ත්වයක් සිදුකට සිතට ඇතිවන්නට පුළුවන්. තමාගේ වස්තුව දේපල ආදී නිසා සිතට කිසිම අස්වැසිල්ලක් නැති තත්ත්වයක් සිදුකට යහිතවන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම සිතින් මේවා ගැන හිතේසා දුක්වනවට වඩා සමාගයේ කර්මය ගැන සිතපත් වීම ඉතාමත්ම සුදුසුයි. අපි කරන ලද කර්මයට අනුව තමයි අපට විපාක ලැබෙන්නේ. හොඳ දෙමෝපිය ලබන්නට නම් අපි කර්ම හොඳ කර්ම කරලා තියෙන්න ඕනේ. හොඳ දරුවෝ ලබන්නට නම් අපි හොඳ කර්ම කරලා තියෙන්න ඕනේ. හොඳ සහෝදර සහෝදරයෝ ලබන්නට අපි හොඳ කර්ම කරලා තියෙන්න ඕනේ. ඉපෙන්නට ඕන අපට ධනෙ ලැබෙන්නට නම් අපි කනින් දාන ආදී පුණ්‍ය කර්මයක් සිදු කරලා තියෙන්න ඕනේ. එතකොට තමන්ට රෝග පීඩා කරදර ආදී එනවා නම් තමන් කරන ලද අකුසල කර්ම වල විපාකයක් වශයෙන් ඒක එන්නේ. විශේෂයෙන්ම සත්‍යන්නේ නිසා පීඩා කිරීම නිසා නිරන්තරයෙන්ම රෝග පීඩා වලට බඳුන් වන්නට සිදු වෙනවා. එම නිසා මේ කර්මය ගැන සිහිපත් කරන්නට පුරුදු වෙන කිසාම ප්‍රසදුසේ එහෙම කර්මය ගැන සිහිපත් කරන කෙනාට සමාගයේ සිත තුළ තියෙන ඒ අස්වැසිල්ලක් නැති එක නැති කරගන්නට පුළුවන්. මගේ කර්මයට අනුව මේවා සිදු වෙනවා කියලා හිතනකොට හිතට පරමකෝ හෝ සම්සියමක් ලබා ගන්නට ඒ කරුණ හේතු වෙනවා. ඉනමෙත් මේ බාහිර වස්තුව බාහිර දේවල් සිතින් අල්ලාගෙන ඕනෑමට වඩා අනවශ්‍ය ආකාරයෙන් තදින් සිතින් අල්ලාගෙන ඉන්න එක අඩු කරගත්තොත් එහෙම ඒකෙන සමාජ අස්වැසිල්ල ලබා ගන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් හෝ යම්කිසි දෙයක් පිළිබඳව සිතින් තදින් අල්ලාගෙන උපාදාන කරගෙන සිටින ප්‍රමාණය වැඩි වෙන තරමටම ඒ දේ තුළින් හෝ ඒ කෙනා තුළින් සමාජ ලැබෙන දුක අනාශාසික ස්වરૂපය වැඩි වෙන. ඒකෙන් නම් කිසි සමාධි සතුටක් නෙවෙයි සම්සිමක් නෙවෙයි ලැබෙන්නේ. විශාල වශයෙන්ම දුකක් නිදින්නට සිදු වෙනවා. සමාධියේ උපාදානයේ වැඩි වෙන්න ඒ දුක වැඩියෙන් වැඩියෙන් අත්දකින්නට සිදු වෙනවා. මේෂා පුලුවන් තරම් දුරට මේ සියල්ල කෙරේ පවස්නා උපාදාන සංදේශිතින් අල්ලා ගන්න එක අඩු කරගත්තා නම් එහෙම ඒකිනුත් සමන්ඩ පුළුවන් සම්සිද්ධායක මිනිසෙකුට ජීවත් වෙන්න. අනිත්‍යක හිතන්න තෝරන මේ සියල්ලම අනිත්‍යයට යන දේවල් කියලා. තමන් සතු යන්තා දේවල් තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍යයට යන දේවල්. අර කැඩෙන බඩු කැඩෙනවා, බිඳෙන බඩු බිඳෙනවා අනිත්‍යයට යන දේවල් අනිත්‍යයට යනවා. ඉතින් අපි සතු දේවල් යම් ආකාරයෙන් කැඩී බිඳී විනාශ වේ කවර ආකාරයකින් හෝ නැති වේ යනකොට සමාදශිත සැනසෙල්ලක් නැහැ. ඒක නිසා කලින්ම කලින් හිතලා තියෙනවා නම් මේවා සියල්ලම අනිත්‍යයට යන දේවල් කියලා මේ දේවල් අනිත්‍යයට ගියාට පස්සෙ තමාගේ සිතට පීඩාවක් හේතුණින් ගෙන දෙන්නේ. ඒක නිසා අනිත්‍ය ගැන සිහිපත් කරනවා ඒක අවබෝධ කර ගැනීමත් සිතට ශනසීමකින් යුතුව ජීවත් වීමට ඒක උපකාර වන ධර්මයක්. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපය තේරුම් ගත යුතුයි. සබ්බේ මේ තේහි මනාපේ හේ නානාභව විනාභවෝති අභින්නම් පච්චේකිතබ්බං කියලා දැක්කෝ පාඩයක් තියෙනවා. තමන් සතු ප්‍රිය වූ මනාපෝ සෑම දෙයකින්ම සෑම කෙනෙකුගෙන්ම දෙන්මෙන්නට සිදු වෙනා අතහරින්නට සිදු වෙනා වෙනස් ස්වභාවයකට පත් වෙනවායි කියන කරුණ නිතර නිතර සිහිපත් කරන්න ඕනේ. සිහිපත් කරන කෙනාට එවැනි සත්‍යයකට මුහුණ පාන්නට සිදු වුණා සිතට දුකක් පීඩාවක් වෙන්නේ නැහැ. ශනසිල්ල ලබන්නට පුළුවන්, අස්සසිල්ල ලබන්නට පුළුවන්. ඒ උපා අපි අනිවාර්යෙන් මරණයට පත්වන අවස්ථාවක් එනවා. ඒ මරණයට පත්වන එක මේ සියල්ල මම අනිවාර්යෙන් අතහරින්නට හිතෙනවා. තමන් කොච්චර ආදරය කළත්, කොච්චර ඇලිලා බැඳලා හිටියත්, කොච්චර ආශාවෙන් හිටියත් ඕනෑම කෙනෙක් හරි ඕනෑම දෙයක් හරි සෑම එකක්ම තමන්ගේ ජීවිතයත් එක්ක මරණයදී අතහරින්නට හිතෙනවා. මරණ මොහොතේ මැරණය කොයි වෙලාවෙ අපිට පැමිණෙයිද කියන එක කියන්නට බෑ. සමහරට අදිනවා හිතෙනකොට මැරෙන්නටත් පුළුවන්. මේසායේ මරණය ගැන සිතපත් කරන මේ සියල්ලම අපිට අතහැරලා යන්නට සිදුවෙන දේවල් කියන අවබෝධයෙන් යුතුව කටයුතු කරන කෙනාට අක්ෂසිල්ලක් ලබන්නට පුළුවන්. එහෙම නැතුව ඉන්නවට අක්ෂසිල්ල ලැබෙන එක අපහසුකාරයි. අනිත් එක තමයි මේ සිතින් මේව අල්ලා ගන්න එක. අපේ දැන් ශාරීරික වශයෙන් දුකක් ලැබෙනවා නම් ඒක සිතින් අල්ලා ගන්නවා. මම මෙහෙම රෝග පීඩාවකට බඳුන් වෙලා සිටිනවා, මට මෙහෙම රෝගයක් තියෙනවා කියලා. එහෙම මේ ගැනම සිතසිතා ඉන්න කෙනාට සිතට අශ්වසින්ක් නැහැ. වෙන දෙයක් තියා අපිට හොද්ද රෝගයකින් පෙළෙන කෙනෙක් කියලා එයා ඒ හොද්ද රෝගයේ සමීප වුණා. ඒ ගැනම නැවත නැවත හිතනවා නම් මට මෙහෙම මනුමෙහෙම රෝගියෙක්, මට මෙහෙම රෝගයක් තිබුණායි කියලා ඒකම නැවත නැවත රෝගය ඇතිවීමට හේතු උපකාර වන කරුණක් වන්නට පුළුවන්. ඒක සැනසෙල්ලක් නෑ. ඒක නිසා මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුنين සිදුවන යම් යම් අනිෂ්ට විපාක ගැන ඒ සිතින් අල්ලගන්නේ නැතුව මේක තමයි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය කියලා තේරුම් අරගෙන මේ ස්වභාව ධර්මයන් ස්වභාව ධර්මයන්ටම බාර කරන සිත නිදහස් කරගෙන ඉන්නට පුළුවන් නම් එවැනි කෙනාට විශාල සම්සීමක් ලබන්න පුළුවන්. තමන්ගේ ශරීරය මම කියලා හිතුවට, මගේ කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම තමන්ට ඕන විදිහට පවතින්නේ නැති දෙයක් ශරීරයේ ස්වභාව වශයෙන් ඒකල නිසා ඇතිවන ක්‍රියාදාමය. ඒ වගේම තමයි තමන්ගේ සිතත් මම මගේ කියලා හිතුවට එකක්වත් මම හෝ මගේ නෙවෙයි. ඒක ස්වභාව ධර්මතාවයන්, හේතුන් නිසා හටගන්න ඵල ධර්මතාවය. ඉතින් මේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන සිසුස්කන්ධන් ස්වභාවික ධර්ම, ස්වභාවික වශයෙන්ම හේතුන් නිසා පහළ වන ධර්ම. මේවාට මම කියන එක, මගේ කියන හැඟීම ආරෝපණය කරගෙන සිටින බුද්ධයන්ද ඒවාටින් විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවා. ඒක නිසා මේ ස්වභාව ධර්ම වශයෙන්ම තේරුම් අරගෙන මේවා එකක්වත් මම හෝ මගේ දේවල් නෙවෙයි, මේවා හැටි මෙහෙම තමයි, මේකේ ස්වභාවය මෙහෙම තමයි කියලා අවබෝධ කරගෙන සිටිනවා නම් චිත්තක විසාන සම්සේමක් ලැබෙනවා. තමන්ගේ ශරීරයට නොඑක ආකාර රෝග පීඩා කරදර එනවා නම් තමන්ට හිතන්නට පුළුවන් නම් මේ ශරීරයේ ස්වභාවය මේක තමයි, රෝග පීඩා ගෙන දෙන්නේ. ජරාවට පත් වෙන එක ශරීරයේ ස්වභාවය. දුක් ලබා දෙන එක ශරීරයේ ස්වභාවය. ඉතින් මේ ස්වභාවය සමණ්ඩ හරියට තේරුම් අරගන්න බැරුව මේ මමේ මගේ කියලා හිතන පුද්ගලයාට ඒක විශාල දුකක් අසහනයක් ගෙන දෙන කරුණක් වෙනවා. මේ විදිහට මේ ස්වභාව ධර්මයේ තුන සිතින් බාර කරොත් එහෙම සිත නිදහස්ව තබා ගන්නට පුළුවන් ශක්තියක් ලැබෙන කෙනෙකුට ලැබෙනවා. එතකොට ඔහුට හෝ ඇයට ලොකු අස්වැසිල්ලකින් යුතුව ජීවත් වන්නට පුළුවන්. එනවා එදිනදා ජීවිතයේ එකතු කරගත්තොත් එහෙම මේ හැට ඔය ලෞකික බහුබෝග ශත සම්පත් අතහැරලා ජීවත් වන්නට නැතිකම නිසා ඒක කොහෙත්ම හැකියාවක් නැහැ. ඒක නිසා ඒවත් පරිභෝග කරන ගමන්ම ඒවතුනින් ලැබෙන අෂ්ටශීලක් නැතිකම නැති කරගෙන ශනශීලයේ ඉන්නට පුළුවන් ශක්තියක් ඇති. මේ ඔක්කොම తాවකාලික ප්‍රශ්න. ඒවා අර තුවාලයකට පැලැස්තරයක් කලවනවා වැනි දේවල්. ඒකෙන් තුවාලය සඳ වෙන්නේ නැහැ. අපි හිතමු තද්දේ බල ලෙඩක් හැදිලා දුකක් නිදින කෙනෙක් කියලා. අපි නින්දයක් දෙහෙත් පෙට්ටක් දුන්නොත් ඒ නිදිය නිදාගෙන ඉන්න වෙලාවට ඔහුට කිසිම දුකක් නැහැ. නැත්තම් වේදනානාශක දෙහෙතක් දුන්නොත් ඒ වෙලාවේ ඔහුට කිසිම දුකක් නැහැ. නමුත් ඔහුට හිතන්නට බෑ මගේ රෝගය දැන් නිස්සාරණය සොයලා දැන් මම සමීපෙන් ඉන්නේ කියලා. ඒ වගේ මේවා తాවකාලික විසඳුම්. නමුත් ස්ථාවර විසඳුම් මේවට තිබෙනවා. මෙන්න මේ ස්ථිර විසඳුම සැයන මාර්ගයක් තමයි මේ අසන ලද ප්‍රශ්නයට ශරුවත් ස්වාමීන් වහන්සේ පිළිතුරක් වශයෙන් වදාළේ. ප්‍රශ්නේ මොකද්ද? අෂ්ටශීලයකට පත් වන අය අෂ්ටශීලයකට පත් වන අය කියලා කියනවා. කෙටකින් නම් කෙනෙක් අෂ්ටශීලයකට පත් වෙනවද? නැත්නම් කුමන මාර්ගයක් අනුගමනය කිරීම තුළින් කෙනෙකුට අෂ්ටශීලයක් ලබන්නට පුළුවන්? ඕකයි අසන්නද ප්‍රශ්නේ. ශරීර ස්වාමීන් වහන්සේකට පිළිතුරු වදාරන්නේ මෙලෙසින් යතෝකෝ ආශෝ චන්නම් පස්සායතනං සම්දයන් ජත්සංගමං ජස්සාදං ආදීනවංච නිස්සරණං චත්තා භූතං පජානාති එත්තවතකෝ ආශෝ අෂ්ඨා සම්පත්තෝ හෝති. යම් වෙතක භික්ෂුවක් කවරෙක්කෝ භික්ෂුවක් නෙවෙයි ඕනම කෙනෙක් කවරෙක්කෝ මේ පස්සායතන හයේ සමුදය අත්සංගමේ ඒ කියන්නේ ඇතිවීමේ හේතුව ඒක නිරුද්ධ වී යාම. ඒ අශ්ශාදංච ආදීනවංච නිස්සාරණංච ඒවෙන් ලැබෙන ආශ්‍රදේ ඒවෙන් ලැබෙන ආදීනවේ සහ ඒවගේ සිත නිදහසේම කියන නිස්සරණේ කියන කරුණු හරියට අවබෝධ කරගත්තා නම් එතකින්ම කෙනෙක් විශේෂිත තුළ ස්ථාවර වූ අර తాවකාලික නොවන අශ්ශසින්ලක් ලබන්නට පුළුවන්කම ලැබේ. මේ පස්ස ආයතන හය කියන්නේ චක්ක සම්පස්ස ආයතනේ, සෝත සම්පස්ස ආයතනේ, ගහන සම්පස්ස ආයතනේ, දිවවා සම්පස්ස ආයතනේ, සහය සම්පස්ස ආයතනේ සහ මනෝ සම්පස්ස ආයතනේ. අශකනාශයේ දිය ශරීරයේ මනස කියන එකම තමයි මේ වට මේ පස්ස ආයතන කියන වචනය එකතු කරලා ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. අශත අපිට කියන්නත් පුළුවන් චක්කෝ කියලා කියන්නත් පුළුවන්, චක්ක ප්‍රසාද රූපේ කියලා කියන්නත් පුළුවන්, චක්ක වස්තු කියන වචනේ පාවිච්චි කරනවා, චක්ක ద్వාර කියන වචනයත් පාවිච්චි කරනවා, චක්කායතනය කියන වචනයත් පාවිච්චි කරනවා. මේ අවස්ථාවට සුදුසු පරිදි මේ වචනේ විවහාර කරන්න. එතකොට ඇහැට රූපයක් පෙන්වනාට පස්ව චක්ක විඥානය ඇති වෙනවා. චක්කංච පටිච්ච රූපේ සුප්පජ්ජේ චක්ක විඥානං. එතකොට ඇසයි රූපය නිසා චක්ක විඥානය පහළ වෙනවා. සින්න සංගති චක්ක සම්ප්‍රසෝ ඇසයි රූපයයි චක්ක විඥානයයි කියන කොටස් තුනේ එකතුවට තමයි චක්ක සම්ප්‍රසය කියලා විවහාර කරන්නේ. එතකොට ඒ චක්කු සම්පස්සේ නිසා තමාගේ සිත තුළ යන්තා නාම ධර්ම සමූහයන් ඇති වෙනවනම් ඒ සියල්ලම එකතු වුණාට පස්සේ තමයි චක්කු සම්පස්ස ආයතනය කියන වචනේ හැදෙන්නේ. චක්කු සම්පස්ස ආයතනය කියන්නේ ඒකට. එතකොට චක්කු සම්පස්සේ නිසා පහළ වෙන ආයතනය කියන එකයි චක්කු සම්පස්ස ආයතනය කියන එකේ සාමාන්‍ය අර්ථය. දැන් ඇසට රූපයක් පෙනුනාට පස්සේ පළමුවෙන්ම චක්කු විඥානය ඇති වෙනවා, දැනීමක් ඇති වෙනවා. මේ රූපය පිළිබඳ දැනීමක් කෙනෙක් විශ්ිත තුළ පහළ වෙන එකයි චක්කු විඥානය කියන්නේ. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුන දාව ඒ තුනේ කොටස් තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සේ කියන්නේ. මේ චක්කු සම්පස්සේ ඇතුණාට පස්සේ රූපය අපි හඳුනා ගන්නවා, රූප සංඥාවක් ඇති වෙනවා. මේ දැක්කේ මෙහෙම දෙයක් අඳුරන කෙනෙක්, නරක කෙනෙක්, හොඳ කෙනෙක්, කැත කෙනෙක්, ලස්සන කෙනෙක් අශවල් පාට අශවල් දෙය ආදි වශයෙන් හඳුනා ගන්න. ඒ හැටට දැකපු රූපේ හඳුනා ගන්න. මේ හඳුනා ගත්තාට පස්සෙ ඒ ඇසට දැකෙන රූපයේ පිළිබඳ විවිධාකාර වේදනා ජනිත වෙනවා. තමන් ප්‍රිය රූපයක් දැක්ක තමන්ට ප්‍රිය රූපයක් දකින්නට ලැබුණා නම් එහෙම තමන් ඒකට ඇලෙනවා නම් ප්‍රිය කරනවා නම් ආස්වාදයක් ලැබෙන්නත් පුළුවන් ඒ දකින්නද රූපේ තුල. තමන් අප්‍රිය රූපයක් දැක්කා නම් තමන් කැමති නැති තමන් හසුරුකම් කරපු කෙනෙක් දැක්කා නම් එහෙම එතකොට තමන්ට නොසතුටක් සමනාපයක් වෛරයක් වෙන දෙයක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට දුම්නස් වේදනාවක් ගෙන දෙන්න. නැත්තම් මැදහත් වේදනාවක් ගෙන දෙන්න පුළුවන් ඇලීමකුත් බැඳීමකුත් මොකක්වත් නැතුව. ඒ දකින ලද රූපේ ගැන සිතුවිලි ඇති කරගත්තා නම් මෙවැනි කෙනෙකුට ඒ කියන්නේ ඇලීමක් බැඳීමක් කිසිවක් නැතුව උපේක්ෂිත සිතුවිලි ඇති කරගත්තා නම් එතකොට උපේක්ෂා වේදනාවක් ගෙන දෙන්න. එතකොට ඇත්ත රූපේ දැකලා දැන් මේ විදිහට වේදනාවක් වේදනාවක් නැති වුණාට පස්සේ සැප වේදනාවක් ලැබුණොත් එහෙම ඒ සැප වේදනාවට ආශා කරන ඒක නිසාම ඒ සැප වේදනාව ගෙන දුන්නේ ඇත්තට කියන රූපේ නිසා සබෙන් ඒ රූපේ දක්වන සම්හාටේ දැක්මේ ලද රූපේ නිසා තමාට දුක් වේදනාව ගෙන දුන්නා නම් ඒ දුක් වේදනාවට ගැටෙනවා ඒ වගේම තමා දැක්ින ලද රූපේ කෙරෙහි ගැටෙනවා මෙසේ ඇලීම් ගැටීම් තමාගේ ශරීරවල ඇති වෙනකොට ඒ දැක්ින ලද රූපේ පිළිබඳව නොඑක ආකාරයක ශිතේලි ජනනය වෙනවා ශිතේලි ඇති වෙනවා ඒ නොඑක විදියට සමන්ත ආදරයක් ආම්බියක් වෙන දෙයක් ආවනම් ඇලීමක් බැඳීමක් වෙන දෙයක් ආවනම් ඇති වෙන සිටිවිදි මේ අගමුතින් අප විස්තර කරන්නට අවශ්‍ය නැහැ තේරෙන කරුණ. ඒ වගේම තමයි තමන්ට අමනාපයක් මොම නුරුස්නා බවක් තරහවක් වෙන දෙයක් ආවනම් එහෙම එතකොට තමන්ගේ සිත තුළ කවුද කවුද ආකාරයේ සිටිවිදි ඇතිවෙනවද කියන කාරණාවත් මේකට තේරුම් ගන්නට පුළුවන්. මේ විදිහේ නොඑක ආකාර සිටිවිදි තමාගේ සිත තුළින් පහළ වෙනවා. මේ ශිතේනි පහළ වෙනකොට එතන නතර වෙන්නේ ඒකේ නොඑක ආකාර වචන පිට කරන්නට පුළුවන් නොඑක ආකාර ශිතේනි ඇති කරගන්නට පුළුවන් නොඑක ආකාර කායික ක්‍රියා සිදු කරන්නටත් පුළුවන් මේ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන විට සමාගයේ ශිත තුළ ශිතේනි ධර්ම තමයි ඇතිවන්නේ ශිතක් ඇතිුනේ නැත්නම් කයින් වැඩ කරන්න දැන් කායික ක්‍රියා කරන්නට බෑ චිත්තක් ඇතිුනේ නැත්නම් වචන පිට කරන්නට බෑ. ඒක නිසා ඒ අවස්ථාවේ මානසික ධර්ම, සායික්ෂික ධර්ම සිතසල ක්‍රියාත්මක වෙනවා. එන්න මේ සියල්ලම අසත රූපේ පෙන්ලා ධක් විඥාණය තුළ ධක් සංපස්සේ පහළ වුණාට පසුව මේ කියන ලද ඒ කලින් කියන ලද සියලුම කරුණු එකට අරගෙන කතා කරනකොට අපි ඒකට කියනවා චක්කු සංපස්සායතනෙ කියලා. මේ වගේම තමයි කනට ශබ්දයක් ඇසුනාට පස්සේ ඒ ශබ්දයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා ඒ දැනීමකට තමයි ශ්‍රෝත විඥානය කියන්නේ ඒ ශ්‍රෝත විඥානය දුනාට පස්සේ එතන ශෝති සම්පස්සේ දැනිත උනා කන ශබ්දය ඒ දැනීම කියන කොටස් තුනේ එකතු වෙලා තමයි ශෝත සම්පස්සේ කියන්නේ මේ ශෝත සම්පස්සේ ආවට පස්සේ ඇති වුණාට පස්සේ ඒ ශබ්දේ හඳුනා ගන්නවා මේ අශ්‍රවර් ශබ්දයක් හොඳ ශබ්දයක් මිහිරි ශබ්දයක් නැත්නම් මට දැනනා මට විවේමාව විවේචනය කළාදී නරක ශබ්දයක් ආදී වශයෙන් අශබ්ද වචනයක් ආදී වශයෙන් මේ ශබ්දේ හඳුනා ගන්නවා ඒ සම්බේ හඳුනාගත්තු ආකාරයට අනුව තමන්ට සැප හෝ දුක් හෝ මෙදහස වේදනාවක් ඇති වෙන්නත් පුළුවන් අපි හසන ලද ශබ්දේ හොඳ එකක් මිහිරි එකක් කියලා හඳුනාගත්තා නම් සුඛ වේදනාවක් මේ අසංගල ශබ්දයේ නරක එකක් අසබ්දයකක් ආදී වශයෙන් හිතවනම් දුක් වේදනාවක් ඒ කිසිවක් නැතෝ උපේක්ෂිත වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නට පුළුවන් මේ සැප දුක් මැදහත් වේදනා ආදී වේදනා දන් මේ වුණාට පස්සේ කනට ඇහෙන ශබ්දයේ තුනේ සැප වේදනාවක් ඇති වුණා නම් මේ සැප වේදනාවටත් ආශා කරන ඒ වගේ මේ සැප වේදනාව දෙන තුනේ ශබ්දේ නිසා දැනෙන ඒ ශබ්දයටත් ආශා කරන ඒ සම්බේධ ආශාකරණ නිසා තමයි ඔය මිනිස්සු සින්දු ආහාර සතුටු වෙන්නේ සංගීත ආශාසා සතුටු වෙන්නේ ශබ්දයෙන් සතුටක් ලැබෙනවා ඒක නිසා ශබ්දේ සතුටට ඒ වගේම සතුටගෙන දෙන ශබ්දයටත් ආශා කරනවා නරක ශබ්දයක් ඇතුනොත් එහෙම තමන් අප්‍රිය කරන තමන්ට ප්‍රේතන තමන් අකමැති ශබ්දයක් ඇතුනොත් එහෙම එතකොට ඒ ශබ්දේ කෙරේ ගැටෙනවා ගැටෙන කොට මේක ආකාර ශිතේ ධම්ම ජනිතේන මෙසේ ඇලීම් ගැටීම් ආදී චිත්ත සංස්කාර ධම්ම ශිතේ ධම්ම තමාගේ චිත්ත දෙලින් ඇති වෙනකොට ඒ පිළිබඳව කායික වාචික මානසික ක්‍රියා සිදු ඒ කායික වාචික මානසික ක්‍රියාවන් සිදු කරන විට සිත තුනේ සිටිවිලි ධර්ම සමූහයක් ගලාගෙන යනවා. මෙන්න මේ ඔක්කොම දේවල් එකට අරගෙන කතා කරනකොට අපි කියන එක කොට සෝත සම්පස්සායතනේ කියන. සෝත සම්පස්සේ නිසා ඇති වූ පහළ වූ ආයතනේ කියන එකයි සෝත සම්පස්සායතනේ කියන. මේ විදිහට නාසයට ගඳ සුවඳාවට පස්සේ ගහන සම්පස්සායතනේ ඇති වෙනවා. දිවට රසක් ගෑවුනාට පස්සෙ ජීව සම්පස්සායතනේ දැනෙනවා. කායත යම්කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ කාය සම්පස්සායතනයත් මනසට යම්කිසි අරමුණක් තීපත් වුණාට පස්සේ මනෝ සම්පස්සායතනයත් ඇති වෙනවා. දැන් ඔය ස්පර්ශ හය නිසා පස්ස ආයතන හයක් ගණිත වෙන බව මේ ඇයි දැන් තේරෙන්නට ඕන. චක්ක සම්පස්සායතන ආදී ඒ හය මොකක්ද කියලා මේ ඇයි දැන් අවබෝධ වන්නට ඕන. මේ චක්ක සම්පස්සායතන සම්බේ දකින්නට ඕන. ඒ ඇතිවීමේ හේතුව මොකක්ද කියලා. එකොට ඇහැට රූපයක් පෙනලා චක්ඛුඥානය කියලා චක්ඛසම්පස්සේ ඇති වෙච්ච නිසා ඊට පසුව 15 සිතේ ධර්ම සියල්ලම නාම ධර්ම 15යි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ චක්ඛසම්පස්ස ආයතනයේ ඇතිවීමට අනිවාර්යයෙන්ම චක්ඛසම්පස්සේ තිබිය යුතු ඒක හේතුව. සෝත සම්පස්සේ තිබිය යුතුයි සෝත සම්පස්සේ නිසා 15 වෙනි සිතේ ඇතිවීම. ඒක නිසා සෝත සම්පස්සායතනයේ ඇතිවීමට සෝත සම්පස්සේ හේතුව. නාසයේ ගඳ සුවඳක් හැමෙලා ඒ පිළිබඳ ස්පර්ශයක් පහළ වුණාට පස්සේ තමයි ඒ ගඳ සුවඳ පිළිබඳ සිටේදී ඇති වෙන්නේ. ඒක නිසා ඒ ගඳ සුවඳ පිළිබඳ පහළ වෙන ගාන සම්පස්සායතන නැමැති සිටේ ධම්මයන් ඔක්කොම ඇතිවීමට අර ගාන සම්පස්සේ ගඳ සුවඳ ඇවිල්ලා ඒ නාසයේ වැදිලා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙලා පහළ වෙන ස්පර්ශය ඇති වෙන්නට ඕන. දිවට රසක් ගෑවිලා ඒ නිසා පහන ස්පර්ශය ඇති වුණාට පස්සේ තමයි රස ගැන සිතීලිය තියෙන්නේ. මේ විදිහට මේ ඇයි තේරුම් ගන්නට පුළුවන් දැන් මේ ස්පර්ශය අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ මේ ස්පර්ශ ආයතන පහළ වීමට කියන්නේ. මේක තිබූ පමණින්ම ඒ කියන්නේ ස්පර්ශයන් තිබූ පමණින් ස්පර්ශ ආයතනයක් වෙන්නේ අපගේ සිත තුළ මානසිකාර තිබෙන්න ඕන. ඇහැට රූපයක් දැක්ක පමණින්ම ඒ රූපය ගැන සිතීලිය පහළවන්නේ. දැක්කා අපි ඒක ගණන් ගන්නෙත් නැතුව යන්නට පුළුවන්. නැත්නම් දැක්කා ගැන කිසිම සිතෙවිල්ලක් නැතුව අපිට ඉන්නට පුළුවන්. දැනීම මාත්‍රෙන්න නවතිනවා සමහර විට. ඒ ගැන කිසිම සිතක් හිතන්නේ නැහැ. මේ රූපේ හොඳ එකක් නරක එකක් ඒ මොකක්වත් හිතන්නේ නැහැ. දැක්කා එච්චර. එතකොට ඒ සම්පස්සේ තිබුණා පස්ස ආයතනයක් බවට පත්ුන්නේ නැහැ. පස්ස ආයතනයක් බවට පත්වන්නටන් ඒ ඇහැට දැකපු රූපයේ පිළිබඳ මෙනෙහි කිරීම මානසිකාර පවත්න්න සිදුවේ. ඒ මානසිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා යෝනිසෝ මානසිකාර සහ අයෝනිසෝ මානසිකාර කියලා. ඇහැට දැක රූපයේ පිළිබඳව නුවණ නැතුව මෙනෙහි කිරීම කරන්නට පුළුවන්. මේ ආක නිත්‍ය දෙයක්ද? මේක සත්‍ය දෙයක්ද? මේක ආත්ම දෙයක්ද? මේක ලක්ෂණ දෙයක් ආදී වශයෙන් හිතනවා නම් මේක යෝනිසෝ මානසිකාරයක් නෙවෙයි. අයෝනිසෝ මානසිකාරයක්. මේවා අනිත්‍යයි, මේවා දුක්ඛය, මේවා අනාත්මයි, මේවා අසංඛේය ආදී වශයෙන් සිහිපත් කරනවා නම් ඒක යෝනිසෝ මනසකාරයක් නුවණින් මෙනෙහි කිරීම. එතකොට නුවණ ඇතුව හෝ නුවණ නැතුව මෙනෙහි කිරීමක් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන. අර චක්ක සම්පස්සේ ඇති වෙලා ඒ තුලින් චක්ක සම්පස්සයක් දැන ගැනීම. කනට ඇහෙන ශබ්දයක් ඇහෙන සෝත සම්පස්සේ ඇතිවෙන්න ඕන සෝත සම්පස්සය ඇතිවීමට නමුත් කනට ශබ්දයක් ඇසුරුන පමණින්ම අපිට ඒ පිළිබඳ සිතේ නෑ. අනිවාර්යයෙන්ම ඒ අසන ශබ්දයේ පිළිබඳ මෙනෙහි කිරීම අපි කරන්නට ඕන. ඒක නුවණින් මෙනෙහි කරන්නවත් පුළුවන් නුවණ නැතුව මෙනෙහි කරන්නවත් පුළුවන් යෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ මනසිකාරෝ වලින් මෙනෙහි කරන්නට පුළුවන්. එහෙම මෙනෙහි කිරීම නිසා තමයි තමන්ට ඒ ශාසනවල ශබ්දයේ පිළිබඳ විවිධ සිටිනි දැනිටවන්. අර කලින් කියපු ආකාරයෙන් නාම ධර්ම 15. මේ අනිත්‍යෙන් දැක්සත් මෙහෙමයි. එතකොට ඒ යස්පස් ආයතන ඇතිවීමට තිබියසු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ස්පර්ශයේ තිබෙන්න ඕන. ඒ එක දෙවෙනි එක තමයි අපේ සිත තුළ මෙනෙහි කිරීම තිබෙන්න ඕන. මෙනෙහි කරන්න ඕන. නැත්නම් ඒ පිළිබඳ සිටියේ ඉන්නේ. මේක තිබුණත් ඒ ස්පර්ශයක් කියනවා මෙනෙහි කිරීම තිබුණත් රහත් දෝ කෙනෙක් වාගේ කෙනෙක් ඉන්නවා නම් එයා එවැනි කෙනෙකුට ඇතට රූපයක් දැක්කාට පස්සේ ඔය කියන ආකාරයේ සිටියේ ඉන්නේ. නිරායසයෙන් සිටියේ ඉන්නේ. ඕනකමකින් හිතන්නට පුළුවන් නමුත් ඒ රාශියෙන් ඉන්නේ. කන ශබ්දයක් ඇහුනට පස්සේ කිසිම සිතෙල්ලක් නැහැ දැනීමක් ඇති වෙන එච්චරයි. නාසයට ගඳ සුවඳක් ආවම එහෙමයි දිවට රසක් ගෑවුනහම කායික ස්පර්ශයක් දැනුනහම මනසින් නොයේ දේවල් සිතෙන්නේ නැහැ සිතුනොත් එහෙම ඒක එතන මනාව තියෙනවා ඒ පිළිබඳ දිගින් දිගට ගැට ගැසි යන සිතිවිලි සමුදායක් ගලාගෙන යන්නේ ඒකට හේතු වෙන්නේ ඒ රහස්වන්නේ අවිද්‍යාව නොදත්තම දුරු කරලා තියෙන නිසා අවිද්‍යාව දුරු කරපු කෙනෙකුගේ සිත තුළට චක්ක සංපස්සේ තිබුණා චක්ක සංපස්සාවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. සෝත සංපස්සේ තිබුණා සෝත සංපස්සාවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. නිරායාසයෙන් ඇතිවන්නේ. ඒක නිසා අවිද්‍යාව කියන එකත් අනිවාර්යෙන්ම මේ ස්පර්ශ ආයතන ඇතිවීමට හේතු පාදක වන කර්ම. දැන් මෙයාට අපි කියවා ඇහැට රූපයක් පෙනුනට පස්සේ ඒ රූපයේ පිළිඳ ඇලීමක් බැඳීමක් ගැටීමක් විවිධ සිතිවිලි ඇති වෙන්නට පුළුවන් කියලා. බුදුහමඳු මෙන්න මෙහෙම උපමාවක් කියලා දෙනවා මේක මතක තබා ගන්න. කිරි තියෙන ගහක් අපි වෙන රබර් ගහක් හරි ඔය අරලිය ගහක් වැනි මේ ගස්වල කිරි තියෙනවා. මේ ගහකට යන්තම් හරි ආයුධයකින් කැපීමක් හරි සුළු සීරීමක් හරි මොකක් හරි තුවාලයක් කළොත් ඒ වහාම කිරි එනවා. ඒ කිරි ගලාගෙන යනවා. බුදුහමඳු එහෙම කියනවා. ඒ හේතුව මොකද ගහේ කිරි තියෙන නිසා. මේ වගේ ලෝකේ සත්‍යයන්ද ඇහැට යන්තම් ලක්ෂණ රූපයක් දැක්කත් ඇති ඇලිම කියලා ආශාව ඇතිලා නොඑක් දේවල් ඉතින් මනසාගාගේ ඇතිලා නොඑක් යන්තම් ඇහැට කනට පේන රූපයක් වෙන්නද පුළුවන් මේ රූප සොන්දරයක් නෝව නැත්තම් කනට යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති තමන්ගේ හිතට මේ අකමැති යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති මේ එතකොටම තමන්ගේ සිතවල අමනාප ගතිය නුරුස්නා ගතිය ඔක්කොම ඇති වෙන්නත් පුළුවන් මේ කොස්සාගින් මැස යන්නටත් බැහැ කියලා ඔය ගමේ ගොඩේ කතා කරන්නේ යන්තම් දෙයක් ආවත් තරහ ගියද මේ වාර කිරිකහ කිරි තියෙන නිසා කිරිකහට සුවාල කරපු ගමන්ම කිරි එනවා ගෙඩයක් සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වરૂපය ඔකයි මේ කිරි ගහේ අපි හිතමු අත්ත සම්පූර්ණයෙන්ම මැරිලා තියෙනවා වේගිලා ගිහිල්ලා තියෙනවා මේක පොරවකින් කෙටුව කිරි බින්දක් වටින්නේ බුදුහාමුදුරේ ප්‍රකාශ කරන හේතුව ඒක කිරි නෑ ඒ නිසේ වගේ තමන්ගේ සිත තුළ ඒ රාග දෝෂ මෝහ ආදී ධර්මයන් අයින් කරලා තියෙන කෙනෙකුට මහා විශාල රූපාවතේ කියන්නේ අතිශයින්ම ලස්සන රූපාවත් අතිශයින්ම ප්‍රිය ශ්‍රද්ධාවත් අතිශයින්ම අප්‍රිය ශ්‍රද්ධා ආදී දේවල් ආවත් කොච්චර ඉෂ්ඨ අරමුණු ආවත් අනිෂ්ඨ අරමුණු ආවත් අර ගහේ කිවින්නේ නැතුව වගේ නොඑක ආකාර සිටිවිලි ගලන්නේ නැහැ ලෝක සත්‍ය දෙහෙම නෙවෙයි ඇහැට යන්තම් රූපයක් දැක්කත් තියෙන සිටිවිලි ඇති කනට යන්තම් ශබ්දයක් ඇහුණත් ඇති යමෝ නොඑක ආකාර සිටිවිලි ගලාගෙන යන්නට අනිත්ින් දැනගත් එහෙමයි ඉතින් මේක තේරුම් ගන්න තමන්ගේ සිත තුළ අවිද්‍යාව තිබෙන නිසා මේ ආකාරයෙන් ස්පර්ශ ආයතන ඇති වෙනවා කියන කරුණ ඒ ස්පර්ශ ආයතන සංදේ ස්පර්ශ ආයතනයන්ගේ ආස්වාදයක් කියනවා ඇහැට රූපයක් දැනෙලා චක්ක විඥානය කියලා චක්ක සම්පස්සේ දැනිටලා ඒ පිළිබඳ ශිතේදී පහළ වෙනකොට චක්ක සම්පස්සායත් ඇතිවීම නිසා තමන්ට යම් කෙසේ සුඛයක් ආස්වාදයක් මිහිරක් ලැබෙනවා නම් ඒක තමයි ඒකෙන් ලැබෙන ආස්වාදය කියලා දක්වන්නේ අපි තමයි ඇදිතාම ප්‍රියකරන රූපයක් තමන් දකින්නේ මේ ප්‍රියකරන රූපේ දැක්කම තමන්ට සතුටක් සම්නසක් දැනෙනවා යම් කිසි සුලෝ ආස්වාදයක් ලැබෙනවා නම් ඒක තමයි චක්ක සංපස් ආයතනය තුළින් ලැබෙන ආස්වාදය. කනට මෙහෙම ශබ්දයක් ඇසුනාට පස්සේ යම් කිසි සුඛයක් මිහිරක් ආස්වාදයක් ගමන් ක්‍රියේට් කරන වින්දනයක් ලැබෙනවා නම් අන්න ඒ වින්දනය තමයි ඒ චක්කසෝත සංපස් ආයතනය තුළින් ලැබෙන ආස්වාදය. මේ වගේම තමයි නාසයට ප්‍රිය සුවඳක් හමු වුණාට පස්සේ සමාට යම් කිසි සුළු හෝ වින්දනයක් ආස්වාදයක් ලැබෙනවා නම් වින්දනය කියන්නේ සැප දුක් දෙකටම භාවිතා කරන එක. මෙතන මා පාවිච්චි කළේ සැප පැත්තට පමණයි. සුඛය ආස්වාදයේ ගෙන දෙන වින්දනයක් ලැබෙනවා නම් ඒක තමයි ඒ ඥාන සම්පස් ආයතනය තුළින් ලැබෙන ආස්වාදය. දිවට රසක් තමයි ප්‍රිය කරන රසයක් හමු වුණාට පස්සේ ඒක තුළින් ලැබෙන මිහිර තමයි දිවවා සම්පස්සායතනයෙන් ලැබෙන ආස්වාදය. කයටත් මෙහෙමයි. කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පසුව ඒකෙන් ලැබෙනවා නම් යම් කිසි ආස්වාදයක්. ඒක තමයි කාය සංපස්සේතෙන් ලැබෙන ආස්වාදය. මේ ආස්වාදයට තමයි විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකයේ සත්‍යෝ නොදත් සත්‍යෝ බොහෝ විට ඇලිලා බැඳලා කටයුතු කරනවා. මනසට මෙහෙමයි යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් යම් කිසි අරමුණක් වලින් ඒක තමයි ඒ ස්පර්ශාත්මකින් ලැබෙන ආස්වාදයේ වශයෙන් හඳුන්වනවා. මේක පහසුවෙන් මේ ඇයි තේරුම් ගන්නට ගැඹුරු කාරණාවක් නේ. ඊළඟට මේ පස්ස ආයතනයේ ආදීනවයේ දකින්නට ඕන. මේක දකින්නට අර ආස්වාදයේ දකින්න වාගේ පහසෙන් හැකියාවක් නැහැ. ඒකට අනිවාර්යෙන්ම තමන්ගේ ප්‍රඥාව දියුණුව ලැබෙන්නට ඇහැට රූපයක් දැකලා සත්‍ය සම්පස්සායතනය තුළින් ආස්වාදයක් ඇති වෙච්ච ගමන් ඒ ආස්වාදයේ නිතරම පවතින එකක් නෙවෙයි වහාම නැති වෙන එක. කනට ශබ්දයක් හෙල ආස්වාදයක් ඇති වෙනවා. ඇති වුණාට ඒක දිගින් දිගටම පවතින එකක් නෙවෙයි ඇති වෙච්ච ගමන් නැති වෙන එකක්. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමයි ආස්වාදය ඇති වෙනවා ඇති වෙච්ච ගමන් නැති වෙන. ස්ථිර නැහැ අනිත් එක. ඒක නිසා මේ ආස්වාද වලට කැමති වෙන පුද්ගලයෝ ඒ ආස්වාදය ලබන්නට අවශ්‍ය නම් නැවත 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 ඒ ආස්වාදයේ ලැබෙන දේවල් ශ්‍රේෂ්ඨව කටයුතු කරන්නට ඕන. එහෙනම් ප්‍රිය රූපයක් දැකලා ලැබෙන ආස්වාදයේ ස්ථිර එකක් නම් හැම දිගටම පවතින එකක් නම් මේ කරදර මොකක්වත් නැහැ. ඒක නැති වෙනවා. ඒක නිසා ආයෙත් ඉතින් නැවත ඒ රූප බලන්නට ඕන. කනට ශබ්දයක් හැදලා ලැබෙන ආස්වාදය එතනම නැති වෙනවා. ඒකෙන් නැවත ලබන්නට ඕන නම් අපි වෙන සින්දුවක් කරලා ආස්වාදයක් ලැබෙනවා කියන්නේ සින්දුවේ වෙනකොට ආස්වාදය වෙලා ඒක ලබන්නට ඕන නැවත නැවත ඒ සින්දුවකින් අහන්නට ඕන. දෙන්නේ නැවත නැවත කරන්නට සිදුවෙන එක දුක. ඒක සැපක් නෙවෙයි. ඒක නැති වෙන එකක් දුක. ඒ ආස්වාදේ නැති වෙන එකක් දුක. ඒකත් ඒකේ තියෙන ආදීනයක් තමයි. ඒක අමතර මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසකින් ඉන්ද්‍රයන්ට අරමුණු කමේලා ඒ වාතයෙන් ලැබෙන ආස්වාදයට ඇලීම නිසා මා කලින් කියවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා එක. ඒ වගේම ගැටීම් නිසා කායික වාචික මානසික ක්‍රියා කරනවා. මේ ඔක්කොම කර්ම සංස්කාර රැස් කිරීම. අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් කිරීමක් උත්තර සිදුවන්නේ. ඒක තුනෙන් නැවත නැවත සංසාර දුක් විඳින්නට වෙනවා. ආයෙත් උපදිනවා. උපදී උපදී නැරි මැරි සංසාරේ ගමන් කරන්නට වෙනවා. එතකොට ජාති දුක්, දරා දුක්, යාදි දුක්, මරණ දුක් ඔක්කොම සංසාරික දුක්. දෙලින්නට තමන්ට සිදෙන මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති නිසා ඒ බාහිර අරමුණු වලින් අරමුණුම අල්ලාගෙන දඟලනවා. බාහිර අරමුණෙන් දෙතුලින් ලැබෙන ආස්වාදයේම දුක දෙයක් කියලා හිතාගෙන දඟලනවා. සත්‍ය වශයෙන් මෙතන දුක්ඛ සමුදය සත්‍යය ප්‍රයත්නක වන ඒ තුලින් තමයි නැවත නැවත ඉපදීම ගෙන දෙන්නේ. මේ ඉන්ද්‍රිය හය තුලින් තමයි නැවත නැවත ඉපදීමේ දුක්ඛ සමුදේසත්‍ය ක්‍රියාත්මක වන ස්වરૂපය රඳා පවතින්නේ. ඒක නිසා මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බැහැ. ඒ එම නිසාම මේ බාහිර අරමුණු තමන්ගේ ඉන්ද්‍රිය ධම් වෙන ඒ තුලින් ලැබෙන ආස්වාද ආදී දේවල් උපාදාන කරගෙන කටයුතු කරනවා. මේ පස්ස ආයතනයෙන් ලැබෙන ආදීනමේ අනිවාර්යෙන්ම තේරුම් ගත යුතුයි. මේ තුළින් අනන්ත අප්‍රමාණ කාලයක් සිටේ සංසාරයේ පුරා සසර දුකට ඇදලා දැම්මා. සමහර විට සතර අපායේ වැටිලා දෙක් විඳපු දුක අනන්තයි අප්‍රමාණයි කියන්නත් බෑ. ඇහැට පෙනෙන ප්‍රිය රූප දැකලා ආශ්‍රාද කිරීම නිසා අපාවල වැටිලා විඳපු දුක, තේත ලෝකවල ඉඳලා වැටිලා විඳපු දුක, නැත්නම් තිරිසන් ලෝකවල වැටිලා විඳපු දුක මෙතකයි කියන්නත් බෑ. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඇහැට ප්‍රිය රූප දැකලා උඹ ආශ්‍රාද කරනවට වැඩිය හොඳයි. මේ සත්‍යයේ යකඩුලක් කරන්නේ උඹලගේ ඇස් වලට ඇනගනින්න ඒක ඊට වඩා හොඳයි. මොකද ඇහැට ප්‍රිය රූපේ දැකලා ඒකට ආශ්‍රාද කර කර ඉන්න විට ඔබලා මැරුණොත් එහෙම නැත්නම් මැරෙන විට එවැනි දේවල් සිහිපත් වුණොත් එහෙම නියත වශයෙන්ම අපායේ හෝ නැත්නම් තිරිසන් ලෝකයේ කියන ගති දෙකෙන් එකක ඔබලට උපදින්නට සිදුවේ. එතකොට මේ නරකවල දුක් අපාවල දුක්, තිරිසන් ලෝකවල දුක්, പ്രേත ලෝකවල දුක් ලබා දීමට හේතු පාදක වන දෙයක් මේ නිහිරක් වශයෙන් සිතන්නේ. ඒක ලෝකයට තේරුම් ගන්න බැහැ. දැන් ඒක නිසාම මේවා තේරුම් ගත යුතුයි අනිවාර්යෙන්ම දුක්ඛ සමුදය සත්‍යයේ. මේ ඇත්ත වශයෙන්ම මාළුවන්ට දාන්න හැම වාගේ දේවල්. හැම දාන්නේ මේ මාළුවා කාලා මේක සතුටින් සෝයෙන් අනේ මේ මාළුවා හිටපන් කියලා නෙවෙයි. ඌ වල්ලාගෙන මරාගෙන කන්නයි හැම දාන්නේ. ඉතින් මේ මාළුවා දන්නේ හැම දිල්ලකට පස්සේ ඉතින් ඌ විනාශ වෙනවා කියලා. ඒක නිසා හැම දිලිනවා. නැත්තම් හරියට කොළමැටියෙක් ගිනි දැල්ලකට පනිනවා වගේ. කොළමැටියට මේ ගිනි දැල්ල හරියම මිහිරි දෙයක් ලස්සන දෙයක් වශයෙන් පේනවා. ඌ දන්නේ නැහැ මේකට වැටෙන පිච්චිල මැරෙනවා මේකට පනිනවම කියලා. නමුත් පිච්චුණක් නැවතත් පනිනවා. ආයෙත් පනිනවා. ආයෙත් පනින මැරෙනකම් සම්භාවිතම ඒ ගින්දර දැල්ලටම මේ කොළමැටියා පනිනවා. මේ වගේ තමයි මේ බාහිර අරමුණු ප්‍රිය අරමුණු කෙරේ ඇලියලිය කටයුතු කිරීම ආශාදේ බැඳැඳී කටයුතු කිරීම නැවත නැවත සංසාර දුක ලබා ගැනීමට හේතුපාදක වන දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම මේක තමන්ටම අවබෝධයෙන් පෙනෙන්නට ඕන. එහෙම නැතුව මේ තියෙන කාරණාව යන්තම් වැටහීම නෙවෙයි අවශ්‍යයි. අතීතේ කුයිසනන්නම් කාල පරිච්ඡේදයක් පුරා අපි මේ සංසාර දුක් විඳලා තියෙනවද? പ്രേත ලෝකවල දුක්, අපතරපාවල දුක්, තීසන් ලෝකවල දුක්, මනුෂ්‍ය ලෝකේ දුක් කොච්චර නම් විඳලා තියෙනවද? මේ දුක් විඳීමට හේතු පාදකෝ දුක් උපදවා දීපු දේවල් නේද? මේ පස්සාතන හය කියන එක තමන්ට අවබෝධ වෙන්න ඕන. මම කියන්නේ මගේ අවබෝධනේ, මේ ඇගේ අවබෝධයක් නෙවෙයි. මේ ඇතම අවබෝධයක් වෙනින්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. අන්නේ මේ අවබෝධය හරියට ඇති වෙච්ච කෙනෙක් පුතනම් මේ පස්සායතන හය තේනේ මහා ගින්දර බලක් වගේ. බුදුහාමුදුරුවෝ මේ එක්තැනකදී උපමාවක් කියනවා. මහා ගිනි අඟුරු බලක් තියෙනවා. ඒකේ දුමත් දානවා ගිනි අඟුරු දිගිසි දිගිසි තියෙනවා. අපි හිතමු දැල් වෙන පොල් කටු අඟුරු වගේ ගිනි අඟුරු මහා බලක් අඩි 10ක් විතර දිග 10ක් විතර පළල අඩි 10ක් විතර ගැඹුරට තියෙන විශාල ගිනි වලක් කියනවා. යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙන්නට කැමැති දුක විඳින්නට අකමැති පුද්ගලයෙක් ඉන්නවා නම් තව පුද්ගලෝ කීප දෙනෙක් අරගෙන ඇති ඒ අල්ලගෙන අරමිනිය අල්ලගෙන ගිහිල්ලා ඒ ගින්දර වලට දාන්න හදනකොට ඒ මිනිහගේ සිත තුළ බින්දුවක්වත් අබමල් රේණුවක්වත් කැමැත්තක් තියෙන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. ඒකෙන් ඈත්ෙන්ටයි කැමති වන්නේ. මේ වගේ සංසාර දුක හරියට තේරුම් ගත්ත පුද්ගලයන්ට ඇහැට පෙනෙන ප්‍රිය රූප තුනෙන් ලැබෙන ආස්වාද මහා ගිනිවලක් වශයෙන් දැర్శණය වන. කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනස දැනෙන අරමුණු කියන ඒවා මහා ගින්දර ජාලාමල් ගිනි බලවල් වශයෙන් පෙනෙන්නේ. ඒකට වැටෙනවා තමයි ඒවා ඇති වෙනවටවත් කැමැත්තක් නැහැ. අර ගිනි වලට කෙනෙක් අරන් තමන් උස්සව දානවට කොහෙත්ම කැමති නෑ වගේ තමයි. මොකද මේ සංසාර දුක මිනිසුන්ට තේරෙන්නේ නෑ, ලෝක සත්‍යයට අවබෝධවන්නේ නෑ. ඊක නිසාම මේ සංසාර දුක ලබා දෙන මේ පස්සාතන අය කෙරේ අය උපාදාන කරගෙන ඊ වගේම ඇලි ඇලි බැඳි බැඳි ගැට ගැසි කටයුතු කරනවා. මේ தත්ත්වය Tamanට පැහැදිලිවම තේරෙනවා නම් ගිනිවල දැක්කෝ උපමාව ගිනිවලේ උපමාව 100%ක්ම නිවැරදියි කියලා Tamanටම තේරෙනවා. බුදුහාමුදුරුවෝ මේව මේ ආවට ගියවට ප්‍රකාශ කළ කතා නෙවේ. උන්වහන්සේට හදවතින්ම තේනිලා අවබෝධ වෙච්චි උපමා කතා බුදුරජාණන්සේ ප්‍රකාශ කරා. ඉතින් මේක Tamanට තේරෙන්නේ නැහැ. මේවා වචන වලට ප්‍රමුණක් සීමා කරගත්තොත් මේ කියන්නේ මොකක්ද කියලා සමන්ට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න මේ පස්සාතනායේ තියෙන ආදීනේ මේ තනන් දරුණු එකක් කියලා. එවැනි දරුණු දුකකට ඇදලා දාපු මේවා කෙරෙහි ඇලෙන්න ඕනද, බැඳෙන්න ඕනද, නැත්නම් මේවා කෙරෙහි කලකිරෙන්න ඕනද, අත්හරින්නට ඕනද කියන කරුණ එතකොට සමන්ගේ සිත තුළේ නිරායාසයෙන්ම ඇති වෙන ආකාරය දකින්න පුළුවන් තමයි. මේක ආදීනේ ඊළඟට මේ පස්සායතන හයේ නිෂ්කරණයක් තියෙනවා. නිෂ්කරණය කියන්නේ මේවා සිතෙන් අතාරින එක. ඒ වගේ ඇලීමක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් මේ සියල්ලම නැති කරන එක තමයි නිෂ්කරණය කියන්නේ, නිදහස් වීම. ඒ නිදහස් වීමට නම් අනිවාර්යයෙන්ම මේ පස්සායතන හයේ අත්සංගමයේවත් නිරෝධයේ දකින්න ඕන. දැන් චක්ක සම්පස්සායතනේ ඇති වෙන හේතු කිව්ව චක්ක සම්පස්සේ තියෙන්න ඕනේ මානසිකාර තියෙන්න ඕනේ අවිද්‍යාව තියෙන්න ඕනේ. ඒක නිසා තමයි ඇහැට පෙනෙන රූප බේදන විවිධ සිටිවිලි ඇති වෙන්නේ. කනට ඇහෙන ශබ්ද පිළිබඳ විවිධ සිටිවිලි ඇති වෙන්නටත් ඒ චෝත් සම්පස්සේ තියෙන්න ඕනේ මානසිකාර තියෙන්න ඕනේ අවිද්‍යාව තියෙන්න ඕනේ. ශිෂ්‍යෙන්දයන්ටත් එහෙමයි. එතකොට ඒ පස්සායතනේ නැති වෙන්නට නම් නිරුද්ධ වෙන්නට නම් අර හේතු වෙන්න ඇස්ස නිරුද්ධ කරන්නට බෑ, ගලවලා පැත්තකින් යන්න බෑ.
කන නිරුද්ධ කරන්නට බෑ, ගලවලා පැත්තකින් කන තියන්නට බෑ. නාසය නිරුද්ධ කරන්නට කියලා නාසය කපලා දාන්නට බෑ. දිව නිරුද්ධ කරන්නට කියලා දිව කපලා අයින් කරන්නට බෑ. කය නිරුද්ධ කරනවා කියලා කය මරලා දාන්නට බෑ. එතකොට මේවා නිරුද්ධ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවා කෙරේ තියෙන ඇලීම බැඳීම සම්පූර්ණයෙන් අයින් කරගන්න එක. ඒ අමතරව තමාගේ සිතට මේ ඇසකන නාසය දිව ශරීරය කියන කොටස් පෙනෙන එක සම්පූර්ණයෙන් නිරුද්ධ නැත්තටම නැති කර ගැනීමයි එතන නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට චක්ක සම්පස්සේ ඇතිවීමට චක්ක සම්පස්සේ තියෙනවා නම් චක්ක විඥාණය තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, ඇස තියෙන්න ඕන. ඇස නිරුද්ධ කරන්නට බෑ. ඇසට පේන රූප ලෝකේ තියෙන ඕනතරම් ඒවා අපිට නැති කරන්නට බෑ. චක්ක විඥාණය නැති කරන්නත් බෑ. ඇස තියෙනවා නම් රූපේ තියෙනවා නම් දැනීමක් එනවා. කන තියෙනවා නම් ශබ්දේ තියෙනවා නම් තමන්ට තමන් කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි ඒ ශබ්දයේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ගඳ සුවඳක් තියෙනවා නම් තමන් කැමති වුණත් නැකමැති වුණත් නාසයේ තියෙන නිසා ගඳ සුවඳ වැඩිච්ච ගමන් දැනීමක් පහළ වෙනවා. දිවට රසක් ගැවුනාම දැනීමක් ඇති වෙනවා. කයට ස්පර්ශයක් ආවම දැනීමක් ඇති වෙනවා. මනසට වී ධර්මණු හමු වුණාට පස්සේ දැනීමක් ඇති වෙනවා. මේ එකක්වත් නිරුද්ධ කරන්න පුළුවන් කාරණා නෙවෙයි. හේත තියෙනකොට ඵලයක් වශයෙන් නැති වෙන කාරණා. මේ නිසා පහළ වෙනවා නම් ඒ පස්සායතන කියන සිතිවිලි ධර්ම ඒවා නිරුද්ධ කරන්නට පුළුවන්, නිරුද්ධ කරන්නට පුළුවන් එක ක්‍රමයක් තමයි මනසිකාර නිරුද්ධ කිරීම. මෙනෙහි කිරීම. ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසුව මේ රූපය ගැන අපි නොඑක ආකාරයෙන් අතන හොඳයි, මෙතන හොඳයි, මෙයා ලස්සන කෙනෙක්, මෙයා කැත කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මේක වටිනා බඩුවක්, වටිනා දෙයක් ආදී වශයෙන් සිතන්නේ නැතුව දැක්ක දේ දැකීම මාත්‍රයෙන්ම නවතිනවා නම් ඒ දැකපු රූපය පිළිබඳ කිසිම සිතිවිල්ලක් එන්නේ නැහැ. ඒක නිසා එදිනදා ජීවිතයේදී ඇසට රූපයක් දැකලා තමන්ගේ රාගයක් හරි ද්වේෂයක් හරි මොකක් හරි ඇති වෙනවනම් ඉබ්බෙනම සීකරන්න පුරුදු වෙන්න ජීවිතේට එකතු කරගන්න දැක්කා දකිනවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් තමන්ගේ ශරීරතන රැඳීමක් ඇති වුණාන් ආශාවක් කියලා ඇති වෙච්ච කෙතන මෙනෙහි කරන්න. තරහසිතක් ආනන් තරහක් කියලා මෙනෙහි කරන්න. එතකොට ඇහැට රූපේ දැක්කාට පස්සේ දකිනවා නැත්නම් පෙනෙනවා කියලා මෙනෙහි කරනවා. එහෙමත් නැත්නම් රාගයක් ඇති වුණොත් රාගයක් ආශාවක් කියලා මෙනෙහි කරනවා. තරහක් ගියොත් තරහක් කියලා මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරනකොට අර මනසිකාර ඒ පිළිබඳව ඒ රූපේ පිළිබඳ පහළ වෙන සිතිවිලි ඇති වෙන කෙතරම් කපහරින්නේ කියලා. කනට සද්දයක් ඇහුණාට පස්සේ අපි වෙනම තමන්ට තරහ යන සද්දයක් නම් ගෙන දුන්නේ තමන්ට තමහක් වෛරයක් එනවනම් ඇසෙනවා කියලා මෙනෙහි කරනවා සද්දයක් ඇහෙනකොට. සද්දයක් කියලා නැත්තම් මෙනෙහි කරන්නේ. ඒ ශබ්දයේ පිළිමන ගැටීමක් ඇති වෙනවා නම් තරහක් ගැටීමක් ආදී වශයෙන් සිහි කරගන්න. නැත්නම් ඒ අසන ශබ්දයේ පිළිමන ආශාවක් ඇති වෙනවා නම් ආශාවක් කියලා සිහි කරගන්න. ඒ සිහි කරනකොට ඒ පිළිබඳව පහළවන සිහි ධර්ම ඇති වෙන එක එතනම නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට එදිනෙදා ජීවිතයේදී අස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පසුව සතියෙන් විතරම මෙනෙහි කරන්නට පුළුවන් නම් අන්න එවැනි කෙනෙකුට හැකියාව ලැබෙනවා මේ පස්ස ආයතන හය తాවකාලිකව නතර කරන්නට. පස්ස ආයතන හය ක්‍රියාත්මක වන එක తాවකාලිකව නතර කළ හැකි ඒ අනුව පිළිපැදීම තුළ. මේක ජීවිතයට එකතු කරගන්න අධ්‍යාපනය නතර කරනවා නෙවෙයි ජීවිතයට පුරුද්දක් වශයෙන් එකතු කරගන්න. එතකොට ලොකු සිතට ශනසීමක් ලබන්නට පුළුවන්, අස්ස සිල්ලක් ලබන්නට පුළුවන්. අපි හිතමුකෝ කනට සද්දයක් ඇහුණාට පස්සේ තමන් අප්ලේ කරන එකක් නම් තමන්ට නොසිතෙයිලා තරහ ඇවිල්ලා ඒ ගැන සිත සිතා දුක් වෙනවනම් මට මේ මනුස්සයා මෙහෙම කිව්වා මෙහෙම බැන්නා මෙහෙම කළා ආදී වශයෙන් ඒක ගැන හිත හිතා දුක් වෙනවනම් අර ශබ්දේ ඇසෙන විටම සද්දයක් ඇහෙනවා කියලා ඒක අතහැරලා දැම්මනම් ඊට පස්සේ ඇති වෙන අර සිතිවිලි එකක්වත් එන්නේ නැහැ සිතට. ඒක නිසා සැනසීමක්. ඇහැට රූපයක් දැකලා ඒ රූපය ගැන ආශාවක් ඇතිලා තමන්ට සමහරට නිින්දක් නැතුව ඒ රූපය ගැන සිහිපත් කරලා චිත්තෙ කිසිම සැනසෙල්ලක් නැතුව ජීවත් වෙන මිනිස් ලෝකයේ සිටිනවා. ඒ දකින රූපේ දකිනකොටම දකිනවා මෙනේ කියලා මෙනේ කරලා ඒක නතර කරගත්තා නම් ඊට පස්සේ ඇති වෙන සියම සිතිවිලි ඇති වෙන එක නැති වෙනවා. ඒක නිසා එතනින්ම සැනසීමක් ලබන්නට පුළුවන්. මේ විදිහට ඉන්ද්‍රිය හයතම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉන්ද්‍රිය හයතම අරමුණු හමු වුණාන් පස්සේ ඒවා සිහි කරලා සතියින් යුතුව ඒ අරමුණු තුනෙන් සිතේල ගලායන එක නතර කරන්නට උත්සාහ ගන්න. යානිසෝතාන ලෝකස්මේ සතිතේසන් නිවාරණං කියලා මේ කියන කාරණා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ විදිහට සිතිවිලි ජල ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ වතුර ධාරාවක් ගලාගෙන යනවා වගේ ගලාගෙන යනවා වගේ තමයි සිද්ද තුලින් ගලාගෙන යනවා. මේක නතර කරන්න පුළුවන් මේ විදිහට සතියෙන් විතර කටයුතු කිරීමකින්. මානසිකාර නිරුද්ධ කිරීම. ඒක සාවකාලික. ස්ථිර වශයෙන් නිරුද්ධ කරන්න නම් මේක ඒ සම්පූර්ණයෙන්ම ඒ මේ පස්සායතන 6 පිළිබඳ තියෙන අවිද්‍යාව දුරු කරන්නට. ඒක නිසා ඒ සඳහා කටයුතු කරන්නට උත්සාහ ගන්න තැනැත්තා මේ පස්සායතන 6 තියෙන ආදී නෙමෙයි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන. මේක මම සංසාර දුකට ඇදලා දාපු දෙයක් අනාගතේ සංසාර දුකට ඇදලා ඇදගෙන වැටෙන දෙයක් ඇද වැටෙන දෙයක් ඒක නිසා මේවා කෙරේ ඇලෙන්න බැඳෙන්න හොඳ නැහැ ඒකාන්ත වශයෙන් මේ දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් මෙතන ක්‍රියාත්මක වන්නේ කියන කර්ම තේරුම් ගත්තේ ඒ සිටිවිලි 15 වෙන එකම දුක ඒකම දුක්ඛ සමුදයක් ඒ සත්‍යය හරියට පැහැදිලිව තේරුනාට පස්සේ මේවා කෙරේ ඇලියදී බැඳි බැඳි මගේ තියෙන නොදත්තමට සංසාරයේ පුරා ඉදිකදී මා මෙරි මෙරි ආවා සංසාර දුක් නිඳා දැන් මං මේවා සියල්ලම අතහැරිය යුතුයි කියන අවබෝධය සමාගයේ සිටතුලින් ඇති වෙන තෙක්ම මේ ආයතන 6 තියෙන වස්සායතන 6 තියෙන ආදීනයන් සමන්ට තේරෙන්න ඕන සමන්ටම අවබෝධ ලැබෙන්න ඕන. එතකොට මේ දර්ශනායතන හය හෝ ඒවා සමෝන අරමුණු රූප සද්දාදී අරමුණු අර ගිනි වල උපමාවක් වාගේ ඒ වගේ ගිනි වලකට ඇදලා දාන දෙයක් වශයෙන් තේරෙයි. එනිම හරියට තේරෙන්නේ ඒ ගිනි වල උපමාව 100%ක්ම නිවැරදි. ඒක බින්දුවක්වත් ඒකේ වරදක් නෑ. 100%ම ඒ ආකාරයෙන්මයි වැටෙන්නේ. ඒ ආකාරයෙන්ම කොට අවබෝධ කරගන්නට පුළුවන්. එනිම අවබෝධ වුණොත් මේ සියල්ලම මනසකින් අතහරිනවා කියලා අතහරිනවා. එහේ සම්බර හැට රූප පෙන්ල පහර වෙන චක්ක සම්පස්සායතනේ මම අතහරිනවා. කන්නට ශබ්දය ඇහිලා ඒ පිළිබඳ පහළ සිටින සන්දාශියන්නම මම ආචාරණ මොකද මේක දෙකාන්තයෙන්ම දුක අනිත් අතින් මේක දුක්ඛ සමුදය මේක අවබෝධ වෙලා මේ වගේ කලකිරීමෙන් මේ අතහැරීමකට යොදවන්නේ නැත්තම් එහෙම අතහැරියට ප්‍රතිඵල ගන්න බැහැ නාශේ නාශයට දැන ගනුසුඳ ඒ නිසා පහළන සිටින සියල්ලම මම ආචාරණ දිව දිවට හැම වෙලාවෙම රසයක් ඒ රසය නිසා පහළනන ජන්තා සිටින ධම්ම සමූහයක් මේ සියල්ලත් ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදයක් සසෘදුකට ඇදලා දෙයක් දීවිත දෙයක් අත්හලයට දෙයක් වෙන අවබෝධයේ පිහිටලා ඒ ශල්ලම මම අතහරිනවා කියලා අතහරින. කායයට දැන් ස්පර්ශ කරේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න මේ කායයට දැන් ස්පර්ශ වලට ඇලීම නිසා මෙතෙක් සංසාර දුක් වලට මම පත් වෙන මේ වටේ ඇලිලා දැන්ලා ඉන්නවා කියන එක මහා භයානක දෙයක්. මේ වටේ කිසිම ඇලීමක් බැඳීමක් නැතුව මේ ශල්ලම මම අතහරිනවා කියලා අවබෝධයෙන් මේ අතහරින්න පුළුවන් වෙන තෝරන. මනසට දැනෙන අරමුණු නිසා පහළ වන සිතේදී මේ නිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය ග්‍රාමකුනේ මේ සියල්ලම මම අතාරිනවායි කියලා ඒ හැයම සක්ව සම්පස්සාතනේ සෝක් සම්පස්සාතනේ ගහන ලැබුවා කාය මනෝ කියන ඒ ස්පස් දිවා මනෝ කියන ස්ථාන ස්පස්සාඥම් සිතින් අතහරින්නට පුළුවන්කම තියෙනවා. මේක හරියටම කළොත් එහෙම තමන්ගේ සිතට කිසිම අරමුණක් නැතුව සිත නිශ්චල වෙලා ශාන්ත වෙනවා. එකක් ඊට අමතරව තමයි ශරීරයත් බාහිර ලෝකයේ දෙන රූපත් එකක් පසුද්ද දෙන්නේ නැතුව ඝන කළුවරකට සිතපත් වනා වාගේ සිත ශූන්‍ය භාවයකට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක කරන්නට නම් මේ தත්යේ අත්දකින්නට නම් අනිවාර්යයෙන්ම ඒ පස්සායතනයේ තියෙන ආදීනවේ තේරිලා දුකක් බව තේරිලා දුක්ඛ සමුදය බව තේරිලා ඒක කෙරේ කලකිරිලා මේවා අතහැරීත්වේ කියන හැඟීම හිතට කාවැදිලා අතහරින්න පුළුවන් වෙනවා. නිකන් බොරුවට මේවා අතහරිනවා කියලා අතහැරලා ඕ මං කියන ධර්මයේ අත්දකින්න පුළුවන් කෙනෙක් පුළුවන්කමක් නැහැ. ඒක නිසා ඒ අවබෝධයේ අඩුපාඩු තිබුණත් මේව අතහැරියට කිසිසේත්ම Tamanට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැත්නම් කවුරුටවත් එකක් සිත සමාධිමත් කර ප්‍රඥාවෙන් යුතුව තමන්ගේ ඇඟයි සිතයි දෙස සම්භාවනාවෙන් බලන්න බලනකොට මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන්න අවබෝධ කරගන්න. මේ මම කියන්නේ මගේ කියන්නේ ගැහැණියක් කියන්නේ නිනියේ කියන්නේ මේ දැන් භාවනා කරන ඇඟයි සිතයි අරමුණු කරගෙන භාවනා කරන බලන්න මොකද්ද මේ කියලා. මේ බලනකොට තමන්ට තේරෙන්නට ඕනේ ඇස තියෙනවා ඇසට රූප දෙනොත් එීම විවිධ සිතිවිලි ධර්මයන් මේ විදිහට ගලාගෙන ගලාගෙන යනවා. කන තියෙනවා, කනට ශබ්දම වෙනවා. ඒ නිසා විවිධ සිතිවිලි මේ විදිහට ගලාගෙන 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 යනවා. නාසයේ තියෙනවා, නාසයේ දිය ගඳ සුවඳම වෙනවා. ඒ නිසා පහළන සිතිවිලි මේ විදිහට ජල ප්‍රවාහයක් ගලන්නාසේ ගල. දිගින් දිගටම මේවා ගන්නවා. ද දැක්කනම් රූපයක් ඒ රූපේ දැකලා තෙන්බලන්න සිටිවිලි ඒ මොහොතේම නතර වෙන්නේ නැහැ. සමාහට එකක් අනිද්ද සමාහට ජීවිතේ පුරාම ගලන්නට පුළුවන්. ඒකයි ගලාගෙන 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 යනවා කියලා කියන්නේ. දිවට රසයක් ගෑවුනාට පස්සෙත් එහෙමයි. මනසට හයට ස්පර්ශයක් හම්ුණාට පස්සෙත් සිටිවිලි ඔය විදිහට ගලනවා. මනසට සිටි අරමුණු හම්ුණාට පස්සෙත් සිටිවිලි ගලනවා. මේ හය හැර මේ කොටස් හය හරියට තමන්ට තේරුණාට පස්සේ මේ කොටස් හය හැර මම කියන්නට නැත්නම් මගේ කියන්නට එහෙම නැත්නම් ආත්මයක් කියලා ගන්නට මෙතන මිනිහෙක් ඉන්නවා, මෙතන ගැහණියෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්නට වෙන මොනවද තියෙන්නේ කියලා බලන්න. එහෙම බලනකොට තමන්ටම නොනට තේනේ අවබෝධ වෙලා තියෙන්නේ මේ කොටස් හය විතරයි මෙතන තියෙන්නේ, වෙන කිසිවක් නැහැ කියලා. එහෙම හරියට අවබෝධ වුණොත් මේ කොටස් හය පැත්තකට අයින් කරන්න. හරියට කේක් ගෙඩියක් තියෙනවා නම් කේක් ගෙඩිය කෑලි හයකට කපලා හය දෙනෙක් කරන්න. කෑලි හය ගත්තාට පස්සේ කේක් ගෙඩිය තිබුණ තැන මොකක්වත් නැහැ. ඔක්කොම අයින් කළා. ඒ වගේ මේ හය හරියට පෙන්න හය පැත්තට අයින් කළොත් එන්නේ ඉත හිස්සී යනවා කලින් කියපු ශූන්‍යතාවයටපත් වෙනවා. ඒකට පස්සෙම දෙතන මනෝ සංපස්සායතනේ තියෙනවා. මේ මනෝ සංපස්සායතනේ කියන්නේ මනසින් ඒක ස්පර්ශ කරලා තියෙන නිසා මේකත් නිත්‍ය ධර්මයක් නෙවෙයි, සුළු මොහොතකින් නැති යන අනිත්‍යයි. ඒකත් මම හෝ මගේ ධර්මයක් නෙවෙයි, හේතුන් නිසා හටගත් පල ධර්මයක්. ඒ විදිහට අපි කටයුතු කළා, ඒ ප්‍රත්‍ය ඇති වෙන්නට චිත ඒ විදිහට පැවැත්වුවා. ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් ඇති නැති වශයෙන් ඇති වුණේ. ඒකත් සංස්කාර ධර්මයක්. තමන්ගේ නෙවෙයි අනාත්ම ධර්මයක්. මේකත් අනිත්‍යෝ ධර්මයක්, මේකත් අනාත්මෝ ධර්මයක්. නිත්‍ය ධර්මයක් නෙවෙයි, නිරුද්ධ වී යන ධර්මයක් කියලා අවබෝධ කරගෙන ඒ ශූන්‍යතාවයේ පවා අනිත්‍යයි නිරුද්ධ වී යන ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා මෙනෙහි කරන ඊට වඩා නිවීමකට සිටපත් වේ. ඒකත් අනිත්‍යයි අනාත්මයි නිරුද්ධ වී යන ධර්මයක් කියලා කිව්වොත් අවබෝධ වුණොත් අන්න ඒ විලාවේ සිට නිවනට පත් වෙනවා ඇති. නිවන අරමුණු කරන්නේ කොහොම වෙනවා? ඒ මාර්ගඵල ලැබීමේ සුසුසුදු මාර්ගමට අනුවයි නිවනට සිතපත් ගන්න. මේ විදිහට නිවනට සිතපත් වුණොත් ඒක තමයි ස්ථාවර අත්‍යසිද්ධ. යම් කෙනෙක් සෝවාන්වත් වුණොත් එහෙම මේ විදිහට පිළිපැදලා අතව්‍යා ඒක රජ්ජීන සබ්බස්ස ගම්නේන සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි ඵලං වරන් කියලා බුදුහාමුදුරුවෝ දැක්කෝ කතාවක් තියෙනවා. මුළු ලෝක මුළු පුත්‍රියකම අධිපතිකම් කරනවට වඩා චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා වගේ සත්‍යයට පත් වෙනවට වඩා සම්බස්ස ගමනේන වාසවග්ගයට යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකයටම අධිපතිකම් කරනවටත් වඩා මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකාදී වුණත් ලෝකෙකම අධිපතිකම් කරනවටත් වඩා සෝතාපට්ටි ඵලං වල සෝතාපට්ටි ඵලයේ ලාභාස්තිර ගැනීම උසම. මොකද හේතුව අනිත් අය ඔක්කොම සතර අපායන් නිදිලා නැහැ, සංසාර දුක සීමා කරලා නැහැ. තෝවාම් වෙච්ච කෙනෙකුට තියෙන්නේ ආත්ම හතක් පමණයි. තව උප්පන්න වශයෙන් එක දෙන්නට සතර අපායන් සම්පූර්ණයෙන් නිදිලා එවැනි කෙනෙකුට කොච්චර අෂ්ටසිල්ලක් ලබන්නට පුළුවන්ද කියන කාරණා තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ මෙහෙම උපමාවක් කියනවා. සෝවාන් වෙච්ච නැති කෙනෙකුට අනාගතයේදී විඳින්න තියෙන දුක මේ මහා සාගරයේ ජලය තරම් විශාල නම් මහණෙනි. සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතක්ම ඉදිරියේ ඉපදිලා ඒ ආත්ම හත පුරාම දුක් විඳින්න ඒ විඳින්න තියෙන දුක් ප්‍රමාණය දිය බින්දුවක් වගේ ඉතාසුළු දෙයක් කියලා. එතකොට තමයි ගැන හිතනකොට කොච්චර ශනසීමක් වෙන කෙනෙකුට ලැබන්නට පුළුවන්ද? තමන් කවදාවත් නැවත සතර අපායට වැටෙන්නේ නැහැ, සතර අපායෙන් මිදෙනවා කියලා හිතනකොට කොච්චර ශනසීමක් ලැබෙයිද? තමන් කොච්චර ප්‍රමාදයට වැටලා හිටියත් ආත්ම හතක් ඇතුළත ඒකාන්ත වශයෙන්ම රහත් භාවයේ ලැබලා පින්නම් පාලා මේ දුක කෙලවරුණා කරනවායි කියලා හරියට අවබෝධ වෙනකොට කොච්චර ශනසීමක් ඔබේ ඔයගේ සිිතට ඇතිවෙනවද? ඊට අමතරව මේ සෝවාන් වෙච්ච කෙනාගේ සිිත තුළ ලෝභය, ද්වේෂය යන දේවල් නෙවෙයි රජකම කරන්නේ මාර්ගය සෝවාන් මාර්ගඵල සිත සද්ධකම් කරන්නේ අධිපතිකම් කරන්නේ ඒ මධිපතිකම් කරන නිසා එවැනි කෙනෙක් දේශිතර નિરાයාසයෙන් වාගේ අනිත්‍ය වැටෙන්න පටන් ගන්නවා දුක වැටෙන්න පටන් ගන්නවා අනාත්ම ස්වરૂපේ වැටෙන්නට පටන් ගන්නවා ඉන් තෙන්තම කලකිරීම වැඩි වෙනවා ඉන් තෙන්තම මේවා අතහරින්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා ඉන් තෙන්තම තමගේ චිත්තතර සීලය වැඩෙනවා සමාධිය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා ඉන් තෙන්තම තමගේ චිත්තතර සතර සතිපට්ඨාන සම්මාප්පදාන නිද්ධාපාද වැනි ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බුද්ධංග ධර්මයන් ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් වැඩෙනවා හරියට ටැංකියකට මුට්ටක් දෙකකට වතුර පුරවන්න වතුර පිරිපිරි ටැංකියේ පිරෙන පිරෙන එක දකින්න ආසේ එවැනි කෙනෙකුට දකින්න පුළුවන් මේ විදිහට මගේ චිත්තතර මේ අධ්‍යාත්මික ගුණවගාමම් වැඩි වෙනවා නේද නීත වශයෙන්ම මම සම්බෝධි නීත සම්බෝධි පරායනෝ නීත වශයෙන්ම රහත් භාවයේ දක්වාම ගමන් කරනවා නේද කියන එක දකිනකොට කොච්චර සිතස සැනසීමක් පස්සතිල්ලක් ලැබෙනවද කියලා හිතලා බලන්න අනිත් අතින් ඵල සමාධිය සම්වැදින නිවන්සෝ අත්දකිනකොට තිබෙන අස්සසින්ද ඒ ශාන්ත නිවීම වෙන කිසි කෙනෙකුට අත්දකින්නට දක්පුලුවන්කමක් නැහැ අදුම වශයෙන් සෝවාන් මාත්‍යලා සිටින්නට ඕනේ බොරුවට නෙවෙයි පැවැතිලා නෙවෙයි සත්‍ය වශයෙන් සකදාගාම සත්‍යයේ දෙවෙනි සත්‍යයට පත් වන තුන නැවත එකවරයි උපදින්නේ එකවරක් උපදිනකොට ඒ ඊළඟ භවෙදීම සම්පූර්ණ රහත් භාවය ලැබලා නිවෙන ශස්ත්‍රනවා කියලා හිතනකොට පුච්චේ සංසීමක් ලැබෙයිද ඊට අමතරව ඒ සකදාගාම ඉනකොට ඕනාලික වශයෙන් ඇති වෙන කාම රාග පිටක නැතිවීම නිසා ඒකෙන් ඇති වෙන සහනය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන් අනාගාමී වෙන කෙනෙක් සිටින අනාගාමී වුණා නම් එහෙම නැවත කාම ලෝකයට කවදාවත් එන්නේ නැහැ සුභ සුද්ධා වාසයක පමණයි උපදින්නේ ඒ ඊටම රහත් වෙලා කින්නම් පානවා කවදාවත් නැවත දුකක් ඇතිවන්නේ නැහැ මොකද අනාගාමී වෙන සුද්ධා වාසයක පිළිච්චින ලෝකයේ ඉන්න අයට දුකක් කියලා දෙයක් කියන්නට ඇත්තෙම නැති තරම් නැහැ ඒ තනන්න එතන ශාන්තයි ප්‍රණීතයි ඒකාන්තයෙන් මේකෙදීම රහස් වෙලා පින්වන් පානවා විනා වෙන දෙයක් නෑ ඒක අමතරව රාගයේ දීෂේ මොකක්වත් නැතුව සිත නිසර වෙලා තියෙනවා නම් එයාට කොච්චර සංසිීමක් ඇදීවිද මේ මාර්ගයේ ගමන් කරන යම් කිසි කෙනෙක් ප්‍රහත් භාවයේ ලැබුවා නම් එහෙම නැවත කිසිදාක ඉදීමක් නෑ මරණ මොහොත දක්වා යම් තාද්දක් ඉදීමක් තියෙනවා නම් ඒ දුක මේ මරණ මොහොත දක්වා පමණයි පවතින්නේ ඒයින් පස්සේ මේ දුක සම්පූර්ණයෙන්ම නිවි යනවා කියලා දකිනකොට එවැනි කෙනෙකුට විශ්වාසය සැනසීමක් නේද අත්දකින්නට පුළුවන්න්නේ ඒ තාමතර රහස්‍ය දිගෙනෙත් මේ තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරේ අද්වම රේනක තරම්වත් ආශාවක් නැතෝ සියල්ලම අතහැරලා තියෙන චිනාසාවක් ගෑවිලාවක් නැතු තමන්ගේ ඇඟයිසි පැතිලිබඳ. එතකොට ඇහැට පෙනෙන රූප කන්තයන ශබ්දනාශයද දෙන ගඳ සුවඳ දිවට දෙන රස කායද දෙන ස්පර්ශ මානසික දෙන වේදාතුණු මේ ඔක්කොම පංචස්කන්ධ ධර්මයි කියලා දැකලා ඒවට වී අබ්බම රීණියක්වත් ගලීමක් බැදීමක් සන්නාවක් නැති බව දකිනවා. ඒ වගේම තමන්ගේ සිතින් තමන් ධ්‍යානයකට සම්බන්ධනම් එතන තියෙන පංචස්කන්ධ ධර්මයි කියලා තේරෙනවා. ඒකත් ඒකාන්ත වශයෙන් දුකක් කියලා දැනන නිසා ඒවට වී සන්නහවක් නැති වෙනවා. යම් කිසි පරිසමවතර අරහත් පරිසමවතර සංවැද්‍ය සිදෙනවා නම් ඊ පරිසමෝදේ අත්‍යවශ්‍යම අවස්ථාවේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්න තියෙනවා. ඒ කාන්තේම දුකක් හෝ දුක් සමුදයක් හෝ මේ පංචස්කන්ධ ලෝකයේ තුල ඉඳගෙන මේ විදිහ සැපෙන් ඇති කවර වැඩද කියලා. ඒක කෙරේ සම්පූර්ණ ශීනෝපසන්නාවක් නැති සම්පූර්ණයෙන්ම ඒ සන්නාවසේ වෙනවා. මේ ආකාරයෙන් තමයි සෑහෙදිනම දකින්නට පුළුවන් සන්නාව සම්පූර්ණයෙන්ම ශේවලා ගිහිලා නේද මගේ සිතතල තියෙන්නේ කියලා අවබෝධ වෙනකොට පුදුම සංසේමක් වෙන කෙනෙකුට අත්දැකෙන්නට පුළුවන්. ඒක ආමතරය සමාධිය සිතතල විමුක්ති නිදහසට තියෙන මේ සියල්ලම පැහැරලා ඒක සම්පූර්ණයෙන්ම සැනසෙලා නිවිල ශාන්ත තත්ත්වයේ පවතුනා වූ සුදු දැනීමක් පමණයි. එවැනි දැනීමක් ඇති කෙනෙකුට මේ ලෝකයේ කිසි දෙයක් වලින් කිසිම අනස්වාසික තත්ත්වයක් උද්දගල දෙන්නේ නැහැ. අසසින් දක්නිලායාසෙන්න සංසිඳීගිය අසසින් දක්ිතතල දෙන්නේ. එවැනි කෙනෙකුට ඒ සිත දේශ මතපිට සිටින් බැලුවොත් එහෙම තේරෙනවා මේ මයයේ සිටේ කිසිම රාගයක් ගෑවිලාවක් නැහැ දෝෂයක් ගෑවිලාවක් නැහැ මෝහයක් නැගෑවිලාවක් නැහැ කියලා එතකොට ඇති වෙනවා ආත්‍යදිකේ ශාමිසා ශාමිසතරාපීති ආත්‍යදිකේ ශාමිසා ශාමිතතරා සුඛා ආත්‍යදිකේ ශාමිසා ශාමිතතරා උපේක්ඛා ආත්‍යදිකේ ශාමිසා ශාමිතතරා විමුක්ඛා කියලා ශාමිසතර වූ සුඛය ඒ වගේම උපේක්ෂාවක් විමුක්තියක් අත්දැකෙන්නට පුළුවන්. ඒකේ විමුක්ත සිටේ රාග දෝෂ මොහ ආදී ගැවිලාවක් නැති බව දකින්නකොට එතකොට අසන සැනසීම සුවය ශාන්ත භාවයේ මෙතකේ කියා කියන්නට බෑ. මෙවැනි මේ ආකාරයෙන් මේ ප්‍රතිපදාව හරියට අනුගමනය කිරීම තුළින් ඊගෙනම අස්සසින්ලක් සදාකාලික වශයෙන් පවත්නා වූ අස්සසින්ලක් ලබන්නට පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මේක ලබන්න තියෙන මාර්ගය මොකක්ද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් අය මේ වාගේ වට්ටන්දිකෝ මග්ගෝ ඒකස්ස අස්සස්ස සත්‍ය ක්‍රියාවයි ඒ ආස්වාදයේ ලැබීමට තියෙන එකම මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර කියපෝ පස් ආයතන සමුදය ආදී දැකීම. ඒක සම්මාදිට්ඨිය තුළින් දකින්නේ සතිය සමාදයෙන් විතර දකින්නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්මයන් වැඩෙන්නේ. එහෙම කීවට පස්ව ප්‍රකාශ කරනවා බද්ධකෝ මග්ගෝ බද්ධිකා ප්‍රතිපදා ඒකස්ස අස්සස්ස සත්‍ය ක්‍රියාවය මේ අස්ලක්ෂණ ලබා ගැනීම දස්සකිල්ල ලබා ගැනීමට තියෙන මේ මාර්ගය ශ්‍රේෂ්ඨයි. මේ ප්‍රතිපදාව මා ශ්‍රේෂ්ඨයි. ඒක නිසා අල මේව ආශෝ අප්‍රමාදායති. ඒක නිසා අප්‍රමාද වීමටම සුදුසුයි, අප්‍රමාද වීමටම සුදුසුයි. මේ විදිහට ඒ සෝතේ කරුණ දක්වා දෙනවා. එමෙ නිසා මේ අප්‍රමාද වන්න අඩු වශයෙන් යටත් ප්‍රීසෙන් සෝවා මාර්ගයක් ඵලයක්වත් ලබන්නට මෙතෙක් කල සංසාරයේ පුරා මේ පස් ආයතන හයට බැඳිලා ඇලිලා මේ වගේ පැවැතිලා ඒ පස් ආයතන හයට අමුහන අරමුණු කෙරේ ඇලිලා බැඳිලා ඊවට රැවටිලා කටයුතු කළ කාලේ දැන් හොඳටම ප්‍රමාණවත් කියලා සිටලා මේවෙන් අත්මිදලා මේ නිවන්සෝ මේ ජීවිතේදීම අත්දකින්නට ඕනේ අදාදම ඒකෙන් ප්‍රතිඵල ගන්නට ඕනේ කියන හැඟීමෙන් යුතුව සම්මත විදර්ශනා භාවනාවක නියැලෙමින් ප්‍රමාද වෙන්නට උත්සාහ ගන්න ශේකිරීමෙන් තමයි මේක ඔය කියන බද සදාකාලික අෂ්ටසිල් ලැබන්නට පුළුවන් වන්නේ. මේකට ඒක නිසා මේ සූත්‍රයේ නම් වශයෙන් තත්පන්නේ අස්සාස සූත්‍රය කියන්නේ අයන්න අල්සයන් සායන්න සායන අස්සාස සූත්‍රය අෂ්ටසිල් දන ලබා දෙන දේශනේ කියන එකයි අදහස. ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇතත් අෂ්ටසිල්වත් ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් ඉම කරනවා. දෙවියන් දරුවින් දෙමු ආකාශත්තාදේව කියන පාඨයකම ආකාශත්තාදේව බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන්නත් සම්තු දේශනන්න ආකාශත්තාදේව බුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා ඉරන්දක් සම්දේශනන් ආකාශට්ටාදි බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දක් අන්තු මම් ප්‍රාන්තේ ප්‍රාර්ථනා කරන්න. ඉදිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාම නිබ්බාන පත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛයා මහන් හොතු සම්බ දුක්ඛා පමිච්චතු. මේ ප්‍රදේශයේම කුසල ශක්තිය බලෙන් මේ ඇතත් නිවනිශ්චන් සීමිත වාසනාව ශක්තිය උදා වේවා. දිවාදෙන ශේධිස නිත්‍යං මුද්ධා පචායනෝ තත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ විච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතු සෝපත්තේ වා නිවසර දේවා.